对，差不多。பல நபன்னு இன்னும் இல்லங்கட்டு பல லபுவாய இன்னும் சகுதாகாமி வேண்டோனா இன்னும் அநாகாமி வேண்டோனா இன்னும் அரிஹத்தெண்டோனா தின்னோ மே ஆத்மேமனே முகாக்கத் நேத்து ஹிட்டபு அய மைத்ரி புது ஹாம்துரங்க காலிட்டு தாரா முகாக்கத் நேத்து ஹிட்டபு அய தங்கிடி ரஹத்தெண்ணத் புழுவன்ன අහන දැන් අපි අහුවහම මේ රහත් වෙන්නේ ඇයි ඕන කියලා සමහර අයගේ අදහස තමයි උඩින් යන්න. උඩින් යන්න දැන් අර විදේශිකයෙක් ඇවිල්ලා ලංකාවේ භාවනා කළා එයාට රහත් වෙන්න ඕන කිව්වා. මොකටද කියලා අහුවාම එයා කිව්ව මං ආල් ෆ්ලයිට් එකේම යන්නේ උඩින්. එයා එහෙට කියලා ඇවිල්ලා තියන්නේ එහෙම මං උඩින් එන්නේ කියලා මෙහෙම. මේ රහත් වෙන්න පුළුවන් රහත් වුණා උඩින් යනවා. ඒ නිසාම උඩින් එන්නේ වීසා නැතුව. ගුවන් ටිකට් නැතුව උඩින් එනවා කියන. ඒ වගේ අදහසක් තියන අය ඉන්නව නේද? විතර නම් එහෙම අය නැතුව ඇති. ඔව්. උඩින් කෙසේ වෙතත් බිමින් ඉඳගෙන කරගන්න පුළුවන් ටික නේද? මූලික මානසික නිදහස සුවතාවය ඇති කරගන්න මහන්සි වෙන්න ඕන. Tamante ඒ පිළිබඳව තියෙන ගැටලු තියෙනවා නම් ඒ විසඳ ගන්න ඕන. අපේක්ෂාවන්, බලාපොරොත්තු, තණ්හාවල්, අවශ්‍යතාවල් අවසන් කිරීමක් මිස තව තවත් අවශ්‍යතාවයන් සහ බලාපොරොත්තු දෙඩි උස්සන්න කරගන්න වෙන පිළිවෙල නෙමෙයි. දැන් මාර්ගඵල ධම්මහාවක් තිබුණොත් නේ හොඳ වෙන්නේ. ධර්ම අවබෝධයේ ඇති තණ්හාව. දැන් මේ තණ්හාව දුරු කර ගැනීමට තියෙන තණ්හාව. තණ්හාවක් වෙන්න බෑ. ඒ තණ්හාව දුරු කර ගැනීමට තියෙන තණ්හාව තණ්හාවක් වෙන්න බෑ. ඒ කියන්නේ නිවන් දැකීමට තියෙන උත්සාහය උත්සාහයක් වෙන්න බෑ. නිවන් දැකීම දැකීමක් වෙන්න බෑ. නිවන් අවබෝධය අවබෝධයක් වෙන්න බෑ. නිවන් ප්‍රත්‍යක්ෂතාවය ප්‍රත්‍යක්ෂතාවයක් වෙන්න බෑ. නිවන් සුවය විඳීම විඳීමක් වෙන්න බෑ. දැන් කොහොමද තේරෙනවද? සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවානේ. නිවන විඳීමක් නෙවෙයි නම් නිවන් සැප වෙන්නේ කොහොමද කියලා. ඒකට සරියුත් මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි විඳීමක් නැති නිසා තමයි නිවන සැප කියලා. නිවන සැප සැපක් නෙමෙයි. නිවන් සුවයක් නෙමෙයි. විඳීමක් නැති නිසා ඇතිවන නිදහසක් සුවය. Thank you. දැන් මේ වගේ කරුණු ගැන වෙනවම ඔළුවකින් මොළයකින් හිතන්න ඕන. ලෝකෝත්තර ඥාන කියලා වෙනම ඥාන කොටසක් බෙදුවේ ඒක නෙමෙයි. මේ ලෞකික ඥාන නෙමෙයි මේවා ලෝකෝත්තර ඥාන. මේ ලෝකයට අදාළ නැමන ලෝකෙද මේ ලෝකික ඉන්ද්‍රයන් ආයසම නැමති ලෝකය. මේ ඉන්ද්‍රයන් හයේ ලෝකයට සමාන නැති නිසා කියන මේ ලෝකය. සමාන නැහැ කියන්නේ මොනම විදියකින්වත් අල්ලගන්න බෑ. සාපේක්ෂිත කරන්න බෑ. කියන්නේ ඉන්ද්‍රයන් වල තියෙන අඬු වලින් මේ ලෝකෝත්තර විශ්ය අල්ලන්න බෑ. තමන්ගේ ඉන්ද්‍රයන් හිතාගෙන ඉන්නේ මගේ මේ ඉන්ද්‍රයන් වලට ඕන දෙයක් දකින්න පුළුවන් කියලා. ඉන්ද්‍රයන් වලටම අවබෝධ වෙන්න ඕන මේ ධර්මයත් එක්ක ගැටෙද්දී කිසිම වෙලාවක මේ ඉන්ද්‍රයන්ට මේ ලෝකෝත්තරත්වය දකින්න බෑ කියලා. ඉන්ද්‍රියන් පරාජය වෙන්න ඕන. හැම කෙනාගේම ඉන්ද්‍රියන් හරියට මේ හරි උද්දච්චයි, හරි මාන්නාධිකයි, හරියට ලොකුවට හිත සිතෙක් වගේ ලොකු කෙනෙක් වෙලා ඉන්නේ හැම කෙනෙක්ගේම ආත්මය තුළ. මේ මම, ඒ මම කියන ස්වභාවයද නේද? ගෞරව සම්මානය මේ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. මානිය දුරු කරගත්තොත් පමණක් අභිමානයක් ඇති වෙනවා. මානිය දුරු කරගත්තොත් අභිමානයක් ඇති වෙනවා. ඒක මාන්නේ නෙමෙයි, අභිමානවත්ය. අභීතව නොසැලී සිටීම අකම්පිත බව තමයි මේ අභිමානවත් බව කියලා කියන්නේ. බියක් නැතුව නොසැලී සිටීම. තමන්ගේ නුවණ, තමන්ගේ දර්ශන වේදය ක්‍රමය ඉහළටම පමුණවා ගන්න ඕන. ඒ දකින ක්‍රමේ උසස් බව තමයි ওই මාර්ගඵල කියලා කියන්නේ. තමන් සංයෝජන කීයකට යටත්වද දකින්නේ? තමන් සංයෝජන කීයක් අභිභවහද දකින්නේ? ඔච්චරයි. උදජන බව කියන්නේ සංයෝජන 10ටම යට වෙලා දකින්න එක. ඒකවල පළවෙනි මාර්ගඵල දර්ශන ඥානය කියලා කියන්නේ සංයෝජන 3කට අභිභව දැකීමේ හැකියාව. ඊටපස්සේ අනිත් මාර්ගඵල හඳුනාගන්නෙත් එහෙමයි. මම සංයෝජන කීයකට යට වෙලා ඉන්නවද නැද්ද කියන එක බැලීම පමණයි. සමහර උදවිය මේ පළවෙනි සංයෝජන තුන දුරු කරගත්ත අය ඉන්නෝ දේශක එහෙම ඒගොල්ලෝ කියන්නේ ඒක අරිහත්ත්වය කියලා. චාර සක්කාය දිට්ඨිය මිදලා නිරෝධ මාර්ගයට වැටෙනවනේ. එයා හිතන්නේ යා නිරෝධ දැක්කා කියලා සම්පූර්ණයෙන්ම. ඔව් නිරෝධය තමයි දැක්කේ. හැබැයි ඒ නිරෝධ මාර්ග ප්‍රතිපදාවේ මුල. කොච්චරය ඔබට ওই විදිහට කිව්වත් මම හොඳට ධර්ම විනය සම්බන්ධයෙන් ගලපල බලලා චිත්ත ස්වභාවයන් පිළිබඳව ගලපල බලලා හරියටම තීරණය කරවක ඒක අරිහත්ත්වේ නෙවෙයි. අරිහත්ත්වේ කියේ පොඩ ගොඩාක් අය මේ වෙනකොට කියන්නේ ওই මූලික අවස්ථාව. ඒකෙන් ඉන්නේ අරිහත්ත්වේ කියලා. ඒක ප්‍රායෝගිකව ඇත්තට බලන්න පුළුවන්. ඇත්තටම ඒ ළඟ සංයෝජන කීයක්ද නැත්ති කියලා නෝ බලද්දි වෙනවා. අර දැඩිව ගන්න ආත්ම දෘෂ්ටිය නෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා වගේ දේවල් විතරයි නැති වෙලා තියෙන්නේ. රහතන් වහන්සේලා ගිහි ගිහි වාසය කරන්නේ හත් දවසක් ඇතුළත පැවිදි වෙනවයි කියන කතාව එක ඇත්ත කතාවක්. මොකද හේතුව ඒ මිනිස්සයා ගිහි ජීවිතේට වැඩන්නේ නැහැ. දැන් කම්පැනි එකට මොකක් හරි එකට වැඩක් තියෙන්නේ ඒ සේවා පද්ධතිය කෙරෙන මිනිස්සෙකින්. ඒ සේවා පද්ධතිය කෙරෙන්නේ නැති මිනිස්සෙකින් ඒ ආයතනෙට වැඩන්නේ නැහැ. ඒ වගේ ගිහි ජීවිතය කියලා කියන්නේ හරි හම්බ කරන, දියුණු කරන, පවුල් ආරක්ෂා කරන, දරුවන් වර්ධනය කරගෙන ඒවයින් සතුටු වෙන, ඒවයින් ප්‍රීතිමත් වෙන ජීවිතයක් නේව මොකක්වත් එන්නේ නැහැ. බලාගත්තට බලාගෙන ඒ නිසංසලෙන් ඉන්නේ. එතකොට රහතන් වහන්සේ විශේෂතර ඉඳලා රහත් වෙලා පැවිදි වෙන්න ගියේ නැති වුණොත් ගෑනි ගහලා බලන්න. තමසේ වැඩන්නේ මම වෙන විදිහක් කෝවගන්න කියලා. ඔකද හේතුව වැඩක් නෑ යාගේ. ගන්න දෙයක් නෑ මිනිස්සයා අනාගතයක් ගැන හිතන්නවත් මේ සංවර්ධනයක් ගැන හිතන්නවත් අර වෙන අය වගේ කෑමෙන් බීමෙන් ප්‍රීති වෙන්නවත් මොකක්වත් නැහැ. නිකන් කොටයක් වගේ දර්ශනයක් මේ මනුස්සයට තියෙන්නේ. රුස්සන්නේ මේ මේ කවුද? මෙයා හරියන්නේ නැහැ කියලා හිතයි. නැත්තම් මානසික රෝහලට එක් කරගෙන ගිහලා බෙහෙත් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනිවාර්යෙන් මහාන වෙන්නම යන්න ඕන රහත් උමුත් වෙන වෙලා. ඒකත් නිකන් තැනකට නෙමෙයි, ඒ වගේම නිසංසලව ඉන්න පුළුවන් පරිසරයකට වෙන්න ඕන. නැත්තම් එයාට විවේකයක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාවක් තියෙනවා. මේ මානෙ දුරු වෙලා ගිහිල්ලා කියලා කියන්නේ අභිමානවත් චරිතයක් බවට පත් වෙනවා. ඒ අභිමානවත් චරිතය පිරිස ඉදිරියේ, මිනිසුන් ඉදිරියේ බොහොම ලස්සනට මේ කෙනී හිටෙන සහ පැහැදිලි දර්ශනයක් ඇති පුජ්‍යලෙක්. එහෙම නැතුව අර ගිහියන්ට වඩා පහළට වැටෙන්නේ නැහැ. අර ගිහියන්ට වඩා නෙමෙයි, පුතඥයන්ට වඩා පහළට වැටෙනවා කියන එක නෙමෙයි. ඊට වඩා උසස්ව එයා හිතනවා. අර බුද්ධජනය පහළ මට්ටමෙන් හිතනකොට මෙයා සංයෝජන තුනක් දුරු කරපු ඉහළකින් හිතනවා. දැන් ඉස්සර මම හරියට ඔය ලොකු මහාචාර්යවරුන්ට හරිය මේ හරි බයයි. මේ මිනිස්සුර මොන බුද්ධියක්ද ඇත්තේ? පුත්‍රාකට ගෙහේ මේ දැක්කා මේ අකා මේ ඔක්කොම කියලා හිතනවා. පස්සේ තේරුම් කරගත්තා නෑ මෙයා මේ සංයෝජන තුනකට යටත්ව තමයි මේ ඔක්කොම දැනුම තියෙන්නේ. මට අවබෝධයෙන්ම මේ මේ පුජ්‍යලත්වයෙන් තොරව පොඩ්ඩක් ඉහලින් දකින්න පුළුවන්. ඒ නිසා මේ ගොඩාක් මේ පොත් ලියවිලා තියෙන්නේ මේ සංයෝජන තුනට යටත් වෙච්ච මිනිස්සුව ලියලා තියෙන්නේ. අනිත් එක වාචික ස්වභාවයෙන් මේ සංයෝජන තුන ඉක්මවා ලිව්වත් වාචික ස්වභාවයට එනකොට පුතඥයා ගන්න වාචික ස්වරූපයකින් ඒක ගන්න නිසා පුජ්‍යලමානයකින් තමයි මේ ලෝකෝත්තර දර්ශනය දිහා උනත් බලන්නේ. එතකොට යාට මග වරදිනවා. ඒ කියන්නේ නැත්නම් කොච්චර පොත්පත් තියෙනවද මේ ලෝකෝත්තර දර්ශනය පිළිබඳව? විශේෂයෙන් ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර තියෙනවා. නමුත් පුතඥයා එහෙම බලන්නේ. නැත්තම් ලෝක අවබෝධයට පත් වෙච්ච ආචාර්ය ස්වාමීන් වහන්සේලා වගේ තව ස්වාමීන් වහන්සේලාගේ දාර්ශනිකයන්ගේ කොත් තියෙනවා පුතඥ එහෙම බලන්නේ බැලුවහම පුතඥ දෙයම තමයි පේන්නේ කවුරු හරි දෙයක් කෙනෙක් දිහා බලලා එකපාරට අපි ඇඟිල්ලක් දික් කළා අහනවා අරයා පේනවාද මුලින්ම කියයි කවුරු හරි ඔව් මට පේනවා මම කෝ පේනවද කියන එකෙන් ඇහුවේ මේ දන්නවද කවුද කියලා නෑ කවුද කියලා දන්නේ නෑ ඉතින් අර ඒකනේ අර සාමාන්‍ය ඇහින් බලන්නේ ඒක අවබෝධයෙන් බලන්න ඕන ඊට පස්සේ කියනවා ඔය දන්නවද ඒ චාල්ස් කුමාරයාගේ අලුත් නෝනා එතකොට තමයි දන්නේ ආයත මේ චාල්ස් කුමාරයාගේ අලුත් නෝනා දැන් නැති වෙනානේ දැන් අලුත් නෝනා නැත්නම් තමන්ගේ දැනුමින් තමන්ගේ ඇහින් බලන්න ඒ සාවෙන් අපි හොඳටම අවබෝධය දිනු කරගන්න ඕන සමස්තයේ දිසා පරමාර්ථයෙන් මේ පුජ්‍යල කෝණයකින් තොරව බලන්න පුජ්‍යලත්වයේ ඉක්ම වුට පස්සේ ඕන ඇති වෙන දේවල් ටිකක් මම කියාගෙන යන්නම්කෝ තේරෙන මට්ටමින් මේ බණේ කියන්න බෑ තේරෙන මට්ටමින් බණ කිව්වොත් හැමදාම ඔයගොල්ලෝ ලෞකිකයි නොතේරෙන මට්ටමින් කියනකොට තමයි ඔයගොල්ලෝ තේරෙන ඒ නිසා මට තේරෙන මට්ටමට බණ කියන්න ආරාධනා කරන්න නැතුව ඔයගොල්ලෝ එන්න නොතේරෙන මට්ටමට ඒක වෙන්න ඕන ලෝකෝත්තර මාර්ගයේ දර්ශනය තුල වර්ණ නැහැ. සම්මුතියෙන් තමයි වර්ණ දකින්නේ. ඊට පස්සේ ලෝකෝත්තර දර්ශනය තුල ජාතිය නැහැ. ඇත්තෙම නෑනේ මේ ලෝකෙට ජාතියක් නැහැ මේ හදපු කන්නේ දෙන්නේ. මේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් වල ප්‍රභේදන දිනවා ඒක මිනිස්යාගේ මිනිස්යාට හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ නැත්නම් මේ මෝඩයන්ගේ ප්‍රශ්නයක් නේ ජාතික ප්‍රශ්නේ ලෝකේ අපි බෞද්ධයෝ හැටියට යම් අවබෝධයකින් ජාතික ප්‍රශ්නේ ගොඩාක් අතහැරලා තියෙන්නේ නමුත් ඇත්තෙන්ම අපි බෞද්ධයෝ නෙමෙයි ජාතිවාදී අනිත් උදවිය පැහැදිලිව පේනවනේ මේ රට ඇතුලේ ඇදලි ජාතිවාදී නෝන් ඒ ජාතිවාදීත්වයේ පීඩණයද තමයි බෞද්ධය මුහුණ දෙන්නේ සිංහලය මුහුණ දෙන්නේ ඒ ඇරෙන්න වෙන මොකක්වත් නැහැ හැබැයි ඔවුන්ම ඒකෙන් පිරිනව ඒ නිසා ඒ අඩුවෙච්ච එක අපිට නැතිම කරගෙන බලන්න පුළුවන් ඒ වගේ අනිත් ආගමිකයන්ටත් කියන්න තියෙන්නේ ඒකයි ඒ ජාතිකත්වයක් ඔළුවට ගන්න එක ආගම ආගමක් නැහැ දැන් ওই ආගමක් නැහැ කියන එක සම්ප්‍රදායට වගේ ওই රූප රටවල් වල හැරෙ මේ පැතිරිලා තිබ්බට ඔක ආරම්භ වෙන්නේ ලොකු දර්ශන පදනමක් එක්ක ආගමක් නැහැ දර්ශනයටපත් වුණාම ලෝකෝත්තරත්වයටපත් වුණාම කිසිම ආගමක් නැහැ යාට යාට ශාස්ත්‍රවරයෙක් නේ ශාස්ත්‍රවරේ අතහැරලා නිවන් දැකින්. ශාස්ත්‍රවරේ අල්ලගෙන ඉන්නක නිවන් දැකින්න බෑ. බණ කියන ආනන්ද හාමුදුරුව හරි මනසින් අල්ලගෙන ඉඳි මේක මේ හාමුදුරංග බණයි කියලා හිතාගෙන ඉඳි නිවන් ඒ නිවැරදි දර්ශනය සම්මාදිට්ඨිය ලෝකෝත්තරත්වයේ දකින්න බෑ. බුදුහාමුදුරු කියලා දුන්නේ මාවත් අතහරින්න කියලා නේ අර වක්කලීට නේද මේ කුණු ශරීරයේද කොහෙද බුදු කෙනෙක් ඔබ ධර්මයේ දකින්න එතන බුදු කෙනෙක් කියන්නේ කෙනා කියන කෙනා අත්හරින්න ඕන අන්නයි විතර නෙවෙයි තමාවත් තමා අත්හරින්න ඕන ආගමක් නෑ. ඒ විතරක් නෙමෙයි අපි මේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා මෙමෙ හිතන ස්වභාවයක් කියන්නේ. ඒක නැති වෙලා යනවා. දැන් ධර්මයේ දැක්කෝන් දේශනා කරන අය තියෙන ඒගොල්ලෝ ළඟ තියෙන ඒ ගොඩනැගෙන අභිමානවත් බව ස්ත්‍රී පුරුෂ බදනකින් ගොඩනැගෙන එක නෙමෙයි. සමහර අය පිරිමේ කැඩියද ඕන පිරිමේ කැඩියද මාන්නේ කියනවා. සමහර අය ස්ත්‍රියක් කැඩියද මාන්නේ කියනවා. ඒ මාන නෙමෙයි තියෙන්නේ. එයා ඉල්ලන එකක් නෑ මේ කාන්තා නිදහස. එයා ඉල්ලන එකක් නෑ පුරුෂ නිදහස. එයා ඉල්ලයි මහානව නිදහස. මානවයෝ මිනිස්යෝ සියද මිනිස්යාට මෙන්න මෙහෙම නිදහසක් ඕන කියලා ඉල්ලයි. මොකද මේක ඉතාම පැහැදිලිව සෝමා සූත්‍රවල වජිරා සූත්‍රවල එහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ රහත් මෙහෙණින් වහන්සේලාගේ දේශනාවන්වල කිසි විටක මේ ස්ත්‍රී පුරුෂ ભેදයක් ගැන කතා කරන්නේ නැහැ. ඒක දර්ශන නේද? දැන් අපිට සමාජයේ දකින්න ගියාම ඉන්නෝ ගැහැණු ඉන්නෝ පිරිමි වගේ. අර ගෙවල් වලත් ඉන්නවනේ. මාත්‍රේ ගෑනු ළමයා වගේ ඉන්නෝ. නොන පිරිමියා වගේ ඉන්නවා. ඊළඟට අනිත් පැත්තත් එහෙමයි. ඒ විදිහට දෙපැත්තම තියෙනවා. එක තැනක පුරුෂයා සස්ව ඉන්නවා. තවත් තැනක ස්ත්‍රිය ප්‍රමුඛත්වය අරගෙන වැඩ කරන සහේ චින්තනයෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. ඕන කෙනෙකුට ඕන විදියකට හිතන්න පුළුවන්. දැන් ගැහන විදිය වගේ ටිකක් ලාමක විදියට හිතන පිරිමින් ඉන්නවා. ඉතාලම නිකන් රළු විදියට හිතන ගැහනයක් තියෙනවා. ඒකයි තමන්ගේ චින්තන දෝෂයක්. ඒක චින්තන හිතන විදියට. දැන් ඊට වැඩි උසස් දෙයක් තමයි මේ. ස්ත්‍රී පුරුෂ ස්වභාවය නැතුව හිතන්න පුළුවන්. ඒ මානව නිදහස. ඒක පුරුෂයෙක් නිදහස් වීමක්වත් ස්ත්‍රියක් නිදහස් වීමක්වත් නෙමෙයි. ඊළඟට ඔය සංකල්පයක් තියෙනවා මේ මොනවද මේ ස්ත්‍රියක් බුදු වෙන්නේ නැහැ පුරුෂයෙක්ම තමයි බුදු වෙන්නේ. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අතින් මේක ලැබිලා ඒ ධර්මයේ දැක්කත් එයා බුදු කෙනෙක් තමයි. ආයිතින් ඒක අඩුවක් වෙන්නේ. එයා අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා මිහිඳු රහතන් වහන්සේට විතරක් ආමන්ත්‍රණය කරාට සරියුත් හාමුදුරුවෝ අනුබුදු කෙනෙක්. ඈ මොගලන් හාමුදුරුවෝ අනුබුදු කෙනෙක්. ආනන්ද නන්ද රාහුලාදී ඒ මහරහතන් වහන්සේලා අනුබුදුවරයෝ. අද පහළ වුණත් එයා බුදු කෙනෙක් තමයි. තායි එකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක සමානයි. මේ ලෝකෝත්තර විෂයෙත් එහෙම ભેද තියෙනවා නම් උස් පහත්කම් තියෙනවා නේද? ඒක ලෝකෝත්තරත්වයක්ද? ඈ අපේ තියෙන අර පුතජන භාවය තුල අපිම සූදානම් නෑ සමානාත්මතාවයට ඉඩ දෙන්න. අපිම හිතනෝ නෑ අපි පහත් කියලා හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් ඒකනේ කාන්තාවම තමයි ඒක දාගෙන තියෙන්නේ. දැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙනාවේ කාන්තාවක්. දැන් යන්න බැරි කිට්ටුවට කාන්තාවක්. දලදා වහන්සේ ගෙනාවෙත් කාන්තාවක්. කිට්ටුවකට යන්න බැරි දැන් ඒක කාන්තාව. ඒක හදාගත්තේ වෙන කවුරුත් නෙමෙයි. කාන්තාවම තමයි හදාගත්තේ ඒක. ඒ හීන මානේ හදාගත්තේ දෙන්න ඒක. ඒක තමයි පෞරුෂ හීනතාවේ හිතුවොත්. කාන්තාව තුළම වරුදු වෙලා තිබුණා. අපි මේ පහලයි කියලා අපි හිතන්න ඕන පුරුෂයා උසස් කියලා හිතන්න ඕන කියලා. එතනින් අවකාශය ලැබිච්ච ගම ඊට පස්සේ පිරිමියත් ඒක හොඳට අතට ගත්තාම කාන්තාව යටත් කරලා හිතනවා පුරුෂයා එයා උසස් කියලා හිතන්න පුරුදු වෙනවා. දැන් උසස් පහත් විදියට කෙසේ වෙතත් මේ කාන්තාවන්ගෙන් යැපෙන්න පිරිමින් කොහොම හරි වටපිටාව හදාගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි දුර්වලතා. ඒ දේවල් ඇති කරගන්න නැතුව තමන්ට පුළුවන්කම තියෙන්න ඕන අර උසස් ලෝකෝත්තර දර්ශනයට සාපේක්ෂිතව ලෝකෙ දිහා බලන්න පුළුවන්. දර්ශන වේදිය හරහා පමුණුව ගන්න මේ වෙනකොට වැඩි පිරිසක් භාව රූපෙන් කාන්තාව තමයි ධර්මයේ දකලා තියෙන අපේ මහත්මය. වැඩි පිරිසක් භාව රූපෙන් කාන්තාව තමයි. පිරිමින් දෙතෙන්ට මොලේ නෑ. මොකද හේතුව පිරිමි කදිප්පු ගාලා මොලේ ඉවර වෙලා තියෙන්නේ. සිගරට් බීලා ඔළුව මොලේ ඉවර වෙලා තියෙන්නේ කල්පනාව එන්නේ. දැන් කල්පනා කරන්න කිව්වොත් එහෙම තේරෙන්නේ නෑ. ඇයි හේතුව මොළේ ස්නායු පද්ධතිය විනාශ වෙලා තියෙන්නේ. එනාට අම්මලා ටිකක් වයසට ගියත් කොහොම කොහොම හරි හිතන්න කල්පනා අඩු වුණත් මේක ටිකක් ගැඹුරින් ගැඹුරින් හිතලා මේක තේරුම් ගන්න. නිරෝධ දර්ශනය කියන එක මෙහෙම හිර කරගෙන බලන්න ඕන එකක් නෙමෙයි. ගා මූණක් දාගෙන බලන්න ඕන එකක් නෙමෙයි. තමන්ගේ හැබෑ මූණෙන් බලන්න. දැන් අපි හැමදාම මූණ දාගෙන ජීවත් වෙන්නේ. උදේ පාන්දර නැගිට ගමන් තියෙන මූණෙන් නෙමෙයි අපි එළියට එන්නේ. හැමදාම අලුතෙන් මූණක් අඳිනවා. ගොඩක් අය ඇඳලා පාට කරලා තමයි එළියට දාන්නේ මූණ. මොකද ඔන්ලයින් දැම්මොත් ඉවරයි. කවුරුත් එහෙම යම් ප්‍රමාණයකට හරි ඇත්තටම මේ ඔන්ලයින් දාන්න පුළුවන් මේ තත්ත්වයක් නැහැනේ. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඕකම තමයි අභ්‍යන්තරයේ ස්වභාවය. අභ්‍යන්තරයේ දැක්ම මේකප් කරලා තමයි දාන්නේ. ඒ කියන්නේ යම් කිසි හැඩයකට හැඩ ගැස්සিলা තමයි ලෝකේ බලන්නේ ග්‍රහණය කරන්නේ. එහෙම නෙමෙයි. එහෙම මූණක් දාගෙන බලන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ස්වභාවිකව බැලීම. ඒ නිසා අපිට ඒක කිසි වෙටක දරාගෙන ඉන්න ඕනේ නෑ. පැහැදිලිද? දරාගෙන හිර කරගෙන බලාගෙන ඉන්න උවමනාවක් නෑ. ඒ අතිශය ස්වභාවිකයි. අතිශය ස්වභාවිකයි. මේ ලෝකේ වින්දන ශක්තියන් එකක්වත් මේ බාහිරේ නෑනේ. තියෙන්නේ පුංචි නෑලඟ. දැන් අපි ඔන්න කාගහරි කෙනෙක්ගේ මේ දරුවෙක් මේ මැද හිටවනවා. අපි හිතමුකෝ පිරිමි ළමයෙකුයි ගෑණු ළමයෙකුයි කියලා. අන්න බලන්නකෝ. ඒ දෙන්නා අතර විඳින ශක්තියක් නෑ. තාත්තා බලනවා. තාත්තා බැලුවාම දුවා වගේ. අම්මා බලනවා මේ මගේ දුවා. අයියා බලනවා මේ මගේ නංගි. අයියාගේ යාළුවෙක් ඉන්නවා. නංගිට හැරහගෙන එනවා. ඔන්න යාවා. මම මේ යාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්නේ කරගන්න ඉන්න කෙනා. ඈ ඉස්කෝලේ යාළුවෙක් ඉන්නවා. ආ මේ මගේ යාළුවා. එයත් එක්ක තරඟ වදින විශේෂයක් එක්ක හරි රස්සාවක් එක්ක හරි කෙනෙක් ඉන්නවා. මේ මගේ ප්‍රතිවාදියා. තේරෙනනේ වින්දන ශක්තියින් කෙනෙක් ළඟ නැහැනේ. තියෙන්නේ මනසේ. ඒ නිසා මේ ලෝකේ හොඳ නරක හැම මොකවත් නැහැ. ඒක හදන්නේ තමන්ගේ. තමන් හදන්නේ. ඒක හදාගත්තාම පුදුම විදියට ඒක මහ පුදුම ශක්තියක් බවට පත් වෙනවා නේ. දැන් බලන්න අන්‍ය ආගමිකයෝ මරන්න අන්‍ය ආගමිකයෝ යටපත් කරන්න කියලා යම් ආගමක් ඔය ආගමික නාමයකින් ඉන්න පිරිසක් ඉගැන්වුවාම මේ මිනිස්සු ඒක බොහොම සද්ධායෙන් කරන්නේ. කළා දෙයියන්ට කෑ ගහලත් කියනවා මම වැඩේ කළා හරි. මම සතික් මැරුවා හරි. දෙයියෝ බලන්න බෑ. මේ මිනිස්සයා මොන තරම් අන්ධ කරන්න පුළුවන්ද? මෝඩ කරන්න පුළුවන්ද? එහෙනම් මේ තියෙන්නේ උපත්තියෙන්ම ආපු මහා අවිද්‍යාව නැමැති මහා අන්ධකාරය. මිනිස්සු වෙලි පවතින මේ මිනිස්සු නෙමෙයි ලෝකේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ අතරේ යම් මනුෂ්‍යත්වයකට පෙරබෙන පිරිසක් තමයි මේ පින්නතුන් හැටියට මේ වැඩසටහන් වලට සහභාගී වෙලා තමන්ට නොතිබිච්ච ඇසක්, නොතිබිච්ච දර්ශනයක්, නොතිබිච්ච ඥානයක් මතු කරගන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේක අවස්ථා කීපයකදී අවබෝධ වෙනවා. එකක් තමයි දැනුමින් අවබෝධ වීම. මේක සත්‍යයේ පුද්ගලයක් මමෙක් නෑ කියලා. ඒ අවස්ථාව තව කාලයක් ඇතුළේ පරිණත වෙනකොට පරමාර්ථව අවබෝධ වෙනවා. දැනුමින් අවබෝධ වුණාට තමයි දැනුව තමයි ළඟ මමත්වයේ තියෙනවා කියන්නේ. දැනුව තුන නෑ. ඒ වුණාට හොඳින් පරීක්ෂා කරලා බලන කෙනාට මමත්වයේ තියෙනවා කියලා තියෙනවා. දැන් මට දවසක් පිළිවෙල යන කාලේ මේ හාමුදුරු කෙනෙක් හැන්දක් හොදන් එන්න කියලා දුන්නා. පොල් කඩු හැන්දක්, බත් දෙන්න හැන්ද. මම හාමුදුරු මොනවද කියන්නේ කියලා බලන්නත් එක්ක මම වතුර පොඩ්ඩක් අල්ලලා චුට්ටක් හොදලා ගිහින් දුන්නා. ඉතින් හාමුදුරු කෝ මේක දැන් හේදිලා වැඩි, දවසරයක් ඒ නිසා හොදන් එන්න කිව්වා. ගද කියන්නේ බලන්නත් එක ගිරින්නන්නේ අයි හෙදිලා වැඩි තමඩ හොදන් එන්නේ නිසා. ඒ වගේ තමයි සමහර අයට කියන්න තියෙන්නේත් එහෙම තමයි අවබෝධය ඇති වුණාම අපිට කියන්න තියෙන්නේ මේක හෙදිලා වැඩි තමඩ හොදගෙන යන්න මනස. වගේ හිත පිරිසුදු කරගන්න තමයි. එහෙම තියෙනවා. එහෙම ඉන්නවා. ඒ පිරිසුදු කරන්න කිව්වම සමහර පිරිසක් ඉන්නවා. ඒක පොඩ්ඩක් එහෙම මේ සෝදලා හරි හරි පිරිසුදුයි. මම හොද ඔය පිරිසුදුද නේ තියෙන්නේ මේ ලප මේ තියෙන්නේ මේ පැල්ල මේවා සුද්ධ කරන්නේ. අයවත් පිරිසුදු වෙන්න ඕනද? ඔව් ඒ ඔක්කොම පිරිසුදු වෙන්න ඕන හොඳයි. ඒ නිසා යම් යම් අය පිරිසුදු කමයි කියලා හිතන්නේ යම් යම් මට්ටම්. දැන් සමහර ගෙවල් වලට ගියත් ඒකනේ. සමහර අයගේ පිරිසුදුයි කියලා හිතන මට්ටමේ කෝපය අපිට බොන්නත් බෑ. හෝටල් වලත් එහෙමයි. ඒගොල්ලන්ගේ පිරිසුදු කියලා හිතන මට්ටමේ අපිට කන්නත් බෑ. ඒ නිසා එක එක මට්ටමේ එක එක කෙනා තමගේ පිරිසුදු ගම ගැන හිතන්නේ. එහෙම නෙමෙයි. ඒක තියෙනවා සැබෑ බුදුරුවන් රහතන් වහන්සේලාගේ තියෙන පෙන්වා දුන්නු ඒ ධර්ම විනයේ තියෙන පිරිසුදු භාවය තමා තුළ ඇති වෙනවා. ඒ දරාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ රාගයේ දුරවීම, ද්වේෂයේ දුරවීම, මෝහයේ දුරවීම නිබ්බාණය. ඉතින් මේ පරීක්ෂාව හතර දාලා බලද්දි තමන්ට තේරෙනවා තමන් කොච්චර නිවිලද, කොච්චර දැවෙනවද, කොච්චර ප්‍රශ්න තියෙනවද, කොච්චර දියුණුවද කියන එක පිළිබඳව තමන්ට මින්මක් බලා ගන්න පුළුවන්. අර ධර්මයේත් එක ගලපලා බලන්න ඕන තමන්ගේ හිත. ගලපමින් එතෙන්ද පරිවර්තනය කරන්න ඕන. බලන්න පින්නතන බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ අතිශයින්ම අපිට නොපෙනෙන පැත්තකින් අපේ කෙලෙස් හලන වැඩ පිළිවෙලක්. නැත්නම් එදා මේ ගොඩාක් අයට තේරුම් ගන්න බැරි වුණා. ගොඩාක් අය තෝරන් ගත්තේ ලස්සන දෙයට අපි හිත ඇලී යාම වළක්වන්නට පිළුවන්කම තියෙන්නේ පිළිකුල් දෙය දිහා බැලීම කියලා. ඊට පස්සේ මේ හොඳට ඉන්න මිනිස්සයා හැම ගහලා බලන්න පටන් ගත්තා. ඒ මිනිස්සයාගේ ඇතනහර බලන්න පටන් ගත්තා. අන්න ඒ විදිහට බලද්දී තමන්ගේ හිතේ අර ඇලීම කියන එක දුරු කරගන්න පුජ්‍යලත්වය මතින්, පුජ්‍යලත්වය දුරු කරලා නික්ලේශී වෙන විදිය නෙමෙයි, පුජ්‍යලයක් හැටියට ඒවා ආසන කරන මට්ටමට හිත හදාගන්න. ඊට පස්සේ මිනිස්සු අලුනානවා. ඉන්දියාවේ බලන්න කරන වැඩ මිනිහට රතු එල්ලගෙන ඉන්නවා. මමත් එහෙම කාලයක් ඇත්තෙන්න හිතුවා. එහෙම නිසා මම මේ එක්තරා කනත්තකින් ගෙනාවු මිනි ඔලු කැට කටයක් මගේ ඇඳ අනිත් පැත්තේ කොනේ තියාගෙන සිටියා. පොඩි හාමුදුරුවෝ කිසි කෙනෙක් එන්නේ කාමරේට, බයයි. පස්සේ ටික කාලයක් ගියාම ඔළුව උඩින් මේ පොඩි සිදුරක් හැදිලා තිබුණා. මං ගලාගෙන මල් වගුරක් ගෙනල්ලා ගහව ඔළුව උඩින්. මල් වගුරක් ගාව ඔළුව කට්ටක් තියෙනවා. ඉතින් මම ඕක කාලයක් තියාගෙන ඉන්නකොට මේ එක අපේ දෙවෙනි හාමුදුරු කෙනෙක් කැලේ ගිහුවා ආනන්ද හිම තියන් ඉන්න බව විස විචාරයේ මේ දිනව විසි කරන්න කියලා. මම ෂොපින් බෑග් එක කරකවලා අල්ලපු වැටට එහා පැත්තට විසි කරා. දැන් ওই මිනිස්සියා ඕක අවුච්ච දවසට වල මොකද්ද මේ කියලා. ඒ කැලේ යක මහ බෝල් මන්දිය ඒ නිසා විසි කළා දැම්මා. ඒ වගේ ඉතින් මමත් හිතුවා එහෙම වෙනවයි කියලා. නෑ, ඒවෙන් කලගිරීම තියෙනවා. ආවීම ඔක්කොම ඇති කරගන්න පුළුවන්. ඒ එක පාර්ශවයකට ඇලවීම කියන එක නැති කරගන්න පුළුවන්. හැබැයි තමන්ගේ මනසින් නිදහස් වීම කරන්න බෑ. එයා හැබැයි ලක්ෂණට නොඇලෙන මට්ටම දියුණු වෙන්නේ අවලක්ෂණට ඇලීමෙන්. කියන්නේ පිළිකුලට ඇලීමෙන් තමයි ඒක දියුණු වෙන්නේ. ඈ එදැයි මේ සමාජයේ ඉන්නේ දුප්පත්කමට ඇලුණු මිනිස්සුනේ. දුප්පත්කමට ඇලුනහම මේ මිනිස්සු දුප්පත් වෙනවා විගටම. පෝසත්කමට ඇලුනොත් එයා පෝසත් වෙනවා දවසින් දවස. දුප්පත්කමට ඇලුණු මිනිස්සු දිනුවා ඕනේ, එහෙම දිනුන වෙනවා, එහෙම එකක් ඕනේ අපිට ඕනේ. ඒ මිනිස්සු කරන්නේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ, ඉතුරු කරන්නේ, ආර්ථික වැඩපිළිවෙළවල් සකසන්නේ මොකවත් නැහැ. හම්බ වෙනවද එදා වෙලා කනවා ජීවත් වෙනවා. ගාමි හරීමේ මිනිස්සුන්ගේ පදනම ඒක. වැඩිපුර සල්ලි ටිකක් තිබුණොත් එළියට ඇදලා බැලුවා 150ක් අද ඉතුරු. ඒකෙනුත් ගිහිල්ලා කාලක් ගියා. ඒක මට ලැබෙන සතියේ මේ දේට යොමු කරන්න කියලා හිතන්නේ. ඊළඟට යන්න එන්න වැසිකිලියක් ඇතිකිලියක් නැහැ. වත්තිකොණක වලක් හරගත්තා. ඒක වැඩේ කරගත්තා. නැගිට ආවා. ඒ වටේට ගම්පානවල ඒවයි. අපි මෙහි ඔය කලාසූරී සතිස්චන්ද්‍ර ඉදිසිංහ මහත්මයා ගම් පළාතක ගිහිල්ලා කිව්වල මට පොඩ්ඩක් වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා. සර් ඕපන් තියෙන්නේ කිව්වා. කවන්නේ ඕපන් තිබ්බට කඩ පොඩ්ඩක් වහගන්න පුළුවන් නේ කිව්වලු. කොතනද තියෙන තැන පෙන්නන්න කිව්වලු. ඊට පස්සේ කිව්වා එහෙම තියෙන තැනක් නෑ සර්. ඕන තැනක් ඕපන් කිව්වා. බල්ලකට මේ උදැල්ලක් දුන්නොත් වැට යන්න කියලා. ඒ වගේ මිනිස්සු ඉන්න රටක් මේක. ඉතින් මේ ඒ ඔක්කොම මේ බුද්ධාගමෙන් නිසි දර්ශනය නොදීමේ වරද. සංස්කෘතියක් දෙන්නේ නැහැ. හරියට අපි මිනිස්සුන්ට සංස්කෘතික පොතක්වත් දීලා නැහැ නේද? දෙන්නේ නැහැ. දියුණු වෙන දර්ශනයක් චින්තනයක් දෙන්නේ නැහැ. අපිව කවුරු හරි කෙනෙක් අපිව විනාශ වෙන විදිහට මේක පටලවලා දාන ගියා යන්නේ. ඊට පස්සේ අගබුත් නැහැ, මුලබුත් නැහැ, මැදබුත් නැහැ, අවබෝධයක් නැහැ. අවබෝධයෙන් ගොඩ නැගෙන්න ඕන මිනිස්සු. ඒ මිනිස්යාට එක මිනිසෙක් ඉන්නවා අන්දේ අල්ලගෙන හැම තැනම වලලි වලවල් ගොඩලි පඩිව ඔක්කොම කී කියා කනවලා අල්ලගෙන යන කෙනෙක්. ඔන්න එක මිනිස්සෙක්. ආමනුෂ්‍යෙක් ඉන්නවා. එයා කන වෙලාල්ලගෙන යන්නේ නැහැ අන්දේ. අන්දයන්ට අඬ ගහලා ඉවර වෙලා එයාගේ ඇස ශල්ල කර්මයකට භාජනය කරලා එයාගේ ඇස පේන විදියට සලස්සනවා. දැන් මේ දෙන්නගෙන් කවුද ශ්‍රේෂ්ඨ? සදාකාලික අර අන්දයට කන වෙලාල්ලගෙන යන කෙනාද? එහෙම නැත්නම් අර විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් ඇවිල්ලා ඇස සල්ල කර්මයකට භාජනය කරලා එයාට ඇහක් දාලා ඇහක් හරි ගස්සලා දෙන කෙනා. ඇසක් දෙන කෙනා. ඉතින් අපේ සායනාතල මේක හරි මේක වැරදි මේක මෙහෙම මේක මෙහෙම මේක මෙහෙම මේක මෙහෙම කියලා කියන්න ඕනේ නැහැ. මේ දර්ශන වේදේ ඇති වුණාට පස්සේ එයාට මේ මානව ධම පේනවා. දකින්නවා. එයා හරි දේ දන්නවා. හරි තැනින් එයා කටයුතු කරන්න දන්නවා. ඇස් පේන පුද්ගලෙක් වගේ හරියට හරි තැන් වල අඩි තියලා යනවා. ඒ නිසා සමහර අය අහනවා ඇයි ඔබ වහන්සේ අර සූත්‍රය කියන්නේ නැති මේ සූත්‍රය කියන්නේ නැති මේ සූත්‍රය. ඒ සූත්‍රය ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන්ගේ කියලා දෙයක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට හැමදාම සිද්ධ වෙනවා මොකක් හරි සූත්‍රයක ගාථාවක් කියලා මොනවා හරි කී කියන්න. මට කාගේවත් කිසිම නැට්ට කෙල්ලෙන්න ඕනි නැහැ. කොටින්ම කියතොත් බුදුහාමුදුරුවොත් නැතුව මට බණ කියන්න පුළුවන්. ඒකට කවුරු හරි පැහැදුනා පැහැදුනා වේවා. ඒක තමයි මේ දර්ශනයේ ස්වභාවය. ඒක ඔබටත් එහෙමයි. බුදුහාමුදුරුවොත් නැතුව ධර්මයේ කියන්න පුළුවන්. තමන්ගේ දර්ශනයටපත් වුණා. ඒක හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේ යටත් විදිහයකට දාලා නැහැ. හැමදාම මේ මාව මුල් කරගෙන බණ කියන්නේ කියලා. මේ ධර්මයේපත් වුණාට පස්සේ මගේ බණ අහන්නෙත් නැතුව මගේ උපදේශ දුත් නැතුව ඒ වෙනාටත් ධර්මයේ කියන්න පුළුවන්. ආයෙත් මේ ගුරුවරයගෙන් අහලම මේක දැනගෙන කියන්න ඕන කියලා එකක් නෑ. මොකද ඇස් පේනවනේ. ඔබතුමා පාරක ගමන් කරද්දී මේ පේන ටික ඔබතුමාගේ පුතා ගියත් එයාට කියන්න පුළුවන් තාත්තගෙන් පාර අහහා යන්න ඕනේ. තාත්තා නැතුවත් මට පාර යන්න පුළුවන්. ඉතින් ඒක වරදක් නෙමෙයිනේ. ඒක තමයි වෙන්න ඕනේ මේ. ඒ වගේ තමයි. ධර්මයේ දැක්කොත් අපිට බුදුහාමුදුරුවෝ නැතුවත් යන්න පුළුවන්. බුදුහාමුදුරන්ගෙත් අපේක්ෂාව මේක. බුදු කෙනෙක් කවදාවත් මේ Tamanta මේ ගැත්තෙක් හදන්නේ නෑනේ. මේ දේව ගැත්තෙක් කරන්නේ එහෙම කෙනෙක් හදන්නේ නෑ. බුදු කෙනෙක් ආසයි මේ බුදු කෙනෙක්ගේ ගුණය තමයි බුදු කෙනෙකුටත් ඇති දෙයක් කියන්න පුළුවන්. තව කෙනෙකුට. එහෙම කියන්න පුළුවන් නම් බුදු කෙනෙක් කැමති. කියන්න බැරි එක හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක වෙනම දෙයක්. ඊට වැඩි දෙයක් කරන්න පුළුවන් නම් ඒක කැමති. ඒ කියන්නේ බුදුවරු ළඟ ධර්ම අවබෝධය තුළ මාන දිට්ටි කියන ස්වභාවය නැහැ කියන එක. මේ පුජ්‍යල මානව ධර්මයේ බොහොම ਸਰව සාධාරණ විනිවිද භාවයකින් යුක්තව දකින ස්වභාවය. එක එක් කුසලතාවය එක එක් අයට අනන්‍ය වූ දේවල් එක්ක ඉර්ෂ්‍යා කළ වැඩක් තියෙනවද තරග කළ වැඩක් තියෙනවද ඔන්න එක්කෙනෙකුට ලස්සන කටහඬක් තියෙනවා. තවන්න ලස්සන කටහඬක් නැහැ. තවන්න ලස්සන අත්අකුරු තියෙනවා. එයාට ලස්සන අත්අකුරු නැහැ. ඉතින් මේවට අපි තරග කරන්න පුළුවන්ද? එහෙම බෑනේ නේද? ඒ කටහඬ තව කෙනෙකුට ගන්න බෑනේ. ඒ අත්අකුරු තව කෙනෙකුට ගන්න බෑනේ. එනිසා මේ මානව ස්වභාවයේ තියෙන සැබෑ ස්වභාව ලක්ෂණයන් පේන්න පටන් ගන්නතර පස්සේ එයාට මේ සමාජය තුළ තරඟ නැහැ. වාද නැහැ. ජය පරාජ නැහැ. තමන්ගේ ශක්තියන් තුළ තමන් නැගී සිටින ස්වභාවයක් පමණයි තියෙන්නේ. තමන් දියුණු වෙන්නේ තව කෙනෙක් පරාද කරන්න නෙමෙයි. තමන් සාර්ථක වෙන්නේ තව කෙනෙක් පරාද කරන්න නෙමෙයි. තමන් නැනවත් වෙන්නේ තව කෙනෙක් පරාද කරන්න නෙමෙයි. ඒකෝට තව කෙනෙක් පරාද නොකර ඉන්න කියලා ඉන්න තමන් නැනවත් වෙ ඉන්න බෑනේ. තමන් ගුණවත් වෙන්නේ තව කෙනෙක් පරාද කරන්න නෙමෙයි. දැන් අපි කතා කරා ලෝකෝත්තර දර්ශනයේ ස්වභාවයන් ටික. දැන් ලෝකෝත්තර ධර්මයෙන් පත් වුණාට පස්සේ යාට ඉදිරිපසක් පිටුපසක් නැහැ. දැන් ලෞකික ඥානයේ තමයි මේ ඉන්ද්‍රියත් පහම හැරිලා දෙන්නේ ඉස්සරහටනේ. කන් දෙකක් මොන හේතුවකටද දැන්නේ මෙහෙන් මේ ගාඩ් එකක් දාලා තියෙන්නේ ඉරිවස්සට. ඒකත් ඉස්සරහට හැඩගැහෙන විදිහට තමයි මේ ගාඩ් එකක් දාලා තියෙන්නේ. මේ ඉන්ද්‍රයන් ටික ඔක්කොගේම මේ ආග්‍රහණය කරන ඔක්කොම මේ ගාමේ කරන ඔක්කොම ටික මේ තියෙන්නේ. ශරීරය කියන කොටස මුළු දෙපාන්තය දක්වාම සාන්තියේ ඉඳලා තිබුණත් අනිත් ටික ඔක්කොම තියෙන්නේ තොළු ගෙඩියෙම ඇස් ටික තියෙනවා. ඒ කන් දෙක තියෙනවා, නාසය තියෙනවා, ඒ තියෙනවා. බලන්න මේ හෙඩ් එක කියලා කියන්නේ නේ ප්‍රධාන කොටස. මනුෂ්‍යයාගේ සිතීමේ උපරිමය බුද්ධත්වය. සිතීමේ උපරිමය බුද්ධත්වය. එතෙන්ට යනකන් තමයි අනිත් ඔක්කොම දාර්ශනිකයෝ කියන අය ඉන්නේ. මෙන්න මේ සුවිශේෂී ලෝකෝත්තර දාර්ශනිකත්වයේ තියෙන සිතීමේ උපරිමය. සිතන්නට නම් අපි මනුෂ්‍යයාට හිතලා තේරුම් ගන්නම අවකාශය සලස්සන්න ඕන. සිතීමේ උපරිමයට ගෙන යන්න නම් සිතීමටම අපි අවකාශය දෙන්න ඕනේ. දැන් ගොඩාක් බණ ධර්ම වල සිතීමේ අවකාශය නෑ. මම බණ කතාවේ ඉතියාම කීප දෙයක් අහනවා. ඇහුවාම මේ කිසිම දෙයක සිතීමේ අවකාශයක් දීලා නෑ, තියෙන්නේ කතන්දරයක්. ඒ නිසා සදාකාලික මිනිස්සුયો කතන්දර දැනගන්නවා මිසක් චින්තාමය ප්‍රඥාවකින් ගොඩනැගෙන ස්වභාවයක් හෝ විශේෂ දර්ශනයකට පත්වීමක් හෝ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන් ගැඹුරු කරුණු හිතන්න, හිතලා තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕන. අපිත් යුතුකමක් තියෙනවා හිතලා තේරුම් ගන්න තන්ට එළඹෙන ආකාරයෙන් ධර්මයේ කියන්න පොළඹවන්න. ඒකෝර ඉතින් පොඩ්ඩක් ඔළුවේ ගැක්කුම එනවා. කියන්නේ කටේ නිකම් ඔළුව පටියකින් බඳිනවා වගේ මට කැක්කුවක් ආවා හරියන් වෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ මොළේ ව්‍යායාම කරලා තියෙනවා. ශරීරයේ ව්‍යායාම කරාම පොඩ්ඩක් ශරීරයේ වේදනා මස්පිඩු හරිය මේ ඇදිලා චුට්ටක් වේදනා. ඊට පහුවෙන්ද ගොඩක් අමාරුයි. සිරිපාදේ උන නැගලා කවුද දෙකට හොද ගන්න ඊට පස්සේ. ඒ වගේ එහෙම දෙයක් තියෙනවා. මුලේ ව්‍යායාම කරන්න ඕන. චින්තනයේ කෙලවරට ගියාට පස්සේ ව්‍යායාම නැහැ, අවසන්. කලයට සියලු කාර්යයන් අවසන් කරනවා. එතක මම කියන මහා වේගයක්, මහා ශක්තියක් හැම විටම තමන්ගේ විඥානය මත හැදිලා තියෙනවා. සඤ්ඤාව මත හැදිලා තියෙනවා. ඔබ කියන පරීක්ෂා කරන්න කවුද මේ මම කියන ප්‍රතාපවත් දේ? කවුද මේ මම කියලා ලොකු ස්වરૂපයකින් මේ අතමේක ඉදිමිලා කියන වචනේ පාවිච්චි කරාට කමක් අපේ මනසට කියන සමානලාට ආහාර ඉදිමිලා ඉන්නේ කියලා. ඒ වගේ තමයි මනස හරියට ඉදිමිලා ඉන්නේ. ඒ මගේ මනසත් ඒ කාලේ හරියට මේ හරි ඉදිමිලා හිටියම පිටින් මොකක්වත් නැති වුණාට මනස හරියට ඉදිමිලා මට ඕන දෙයක් පුළුවන්. දැන් ඉදිමිලා ඉන්න මනසට මම කතා කරලා කියනවා. දැන් හින්නෝනේ දවසේ ඔය ලොකුවට ඉදිමිලා මෙන්න මේක තේරුම් ගන්න ඕක කියලා මම මනසට කිව්වා. තමන්ගේ ඉදිමිච්ච මනසට තමන්ම කතා කරලා කියනවා ඔය ඉන්නෝනේ චණ්ඩිය වගේ මෙන්න අභියෝගාත්මක ධර්මයක් හම්බුණා. පුළුවන් නම් තේරුම් ගන්න ඕක. මෙන්න යා ඉතින් පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන අවසානේ නිකම්ම යා අතාරින්නේ සටන දීලානේ පහද වෙන්නේ. කොහොමත් එහෙමනේ. සටන දීලා තමයි තමන්ගේ කර්තව්‍ය දැනගන්නේ. දීලා අවසානේ යා පසු බහින මට බෑ කියලා. ආ මට බැරි දෙයක් තියෙනවානේ. හරි. එහෙනම් මම මේක අවබෝධ කරගන්නවා. එතකොට කියන දැම්ම ඕනේ, දැම්ම තරම තව කාලෙ තියෙනවා. තව කල් තියෙනවා. එහෙනම් මරණ වේලාව හරියට කියනවා බලන්න. ඒක නම් බෑ. එහෙනම් හදෙන් දකින්න ඕනේ මේක. මේ තමයි මාරයත් එක්ක කරන සංවාදය. ඕක තමයි ක්ලේශ මාරය. ඔය ඔය කියන තමයි වෙන එකකින් නෑ. තණ්හා රති රගා කියන ඒ තරුණියෝ තුන්දෙනා ඕන කෙනෙකුට එනවා. ඔබ පිරිමියෙක් නිසා බුදුහාමුදුරු කාන්තාව තුන්දෙනෙක් දැම්ම. කාන්තාවක් වුණොත් ඔබට පිරිමි තුන්දෙනෙක් දාන්න වෙන්නේ. අමීර් ඛාන්, සල්මන් ඛාන්, අක්ෂේ කුමාර් ඔය වගේ කට්ටිය තමයි දාන්න වෙන්නේ. ඒ වගේ තමයි ඒ ස්වරූපෙට එන්නේ මාර්ය තුන්දෙනා. දෙවැත්තෙ නොසැලෙන අදිෂ්ඨානයෙන් බලන් සිටිනවා. අනේ මිස ලෝචන පූජාව ඇසිතිය නොහෙලාම බැලුවේ බුදුහාමුදුරුව ඒ අවබෝධය උදා කරගන්නේ මහන්සි වෙන්නේ. ඒ බලන්න ඒ සත්සතිය තියෙන්නේ ලෞතරා බුදු කෙනෙක්ගේ වීරිය උත්සාහය. මේ කතන්දරයකට දැම්මනේ ඒක. ගහද්දියා බලන් හිටියයි කියලා මහා නින්දාවක් කළා. එතනින්ම ඉවර බුදුසාධනේ පිළිගන්නේ නැහැ. මොකද සුද්දේකට කිව්වොත් මොකද ඒක මොකිස්සුද මොකද ඒ ගහද්දියා බලන් හිටියේ. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. යථාර්ථයක් නේ. කෙලෙහි ගුණ දක්වනවා කියලා වුණත් ඔහො බලාගෙන ඉන්නේ පිස්සෙක් වගේ දීන පොර ටිකක් දානවා. නේද? මේ කලාකරුවා කලාත්මකව පෙන්නවා බුදුහාමුදුරුව බලන් හිටියේ අසතු ගසක් දිහා නෙමෙයි බෝධියක් දිහා. අවබෝධය දිහා. ඒතකොට බෝගහ කියන එක මතු කරලා පෙන්නවා චිත්‍රය. ඒ නිසා මේ ගස් දිහා බලාගෙන හිටපුව පහසයක් කරන්න එපා. ලෞතර බුදු දෙනුඹුල. අනිත් එක ඇස බිය නොවෙන. ඇස් දෙක අන්ධ වෙනවා. යෝසිසේන යථාර්ථවාදීන බුදුහාමුදුරු කෙනෙක් විනෝදෙට බුදු කෙනෙක් බුදු කෙනෙක් මේ මවාගෙන ඇවිදින්නේ ඒ තමන් සමග තමන් කරපු ආත්ම සංවාදය. ඔබත් ඒ ආත්ම සංවේද සංවාදී කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අර ගැඹුරු දර්ශනයක් සරල සම්මුතියෙන් හිතන්න ගියාම හරි දුර්වල. දැන් ඔය මම ගියා රිදී විහාරයේ වගේ පන්සල් වල ගියාම පුදුම ලස්සන යථාර්ථවාදීත්වයක් තියෙන්නේ. විශාල මකර කටවල් හදලා මකර කටින් සිංහය එළියට පයින්න. දෙන්නන ඉතින් මම දැක්ක ගමන් කියලා මේ බලන්න මේ සංසාරයෙන් එගොඩ වෙන මිනිස්සු මේ ඉන්නේ. ඔබට තියෙන මකර කටින් එළියට පනින්න. සඳකඩ පහරේ නොයෙකුත් අය එක එක නිර්වචන දීලා තියෙනවා. අර ගිනි ජාලා මුලින්ම තියෙන ඊට පස්සේ ශක්තිමත් සත්තු හතර දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඥානවන්ත, වීරවන්ත, බලවන්ත ශක්තිවන්ත මේ සතු තමයි මේ මේ මාර්ගයට එළඹෙන්නේ කියන එක මේ පෙන්වන්නේ. දුර්වල කට්ටිය දැන් මෙතන නැහැ කෙනෙක්. අද යම් කිසි ශක්ති ස්වභාවයක් එක්ක බලයක් එක්ක පිරිසක් තමයි මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් පිරිසක් තමයි මෙතන ඉන්න ඕන. එහෙමයි තමයි ඉන්නේ කියලා මම විශ්වාස කරන වැඩිපුර වැඩි ප්‍රතිශතයක්. ඊට පස්සේ ශක්තිවන්තය නිකන් නෙමෙයි. පිරිසුදු තමයි සංකේතයක් වන නිලුම් මල කටින්ගෙන යන හංසයනේ. දෙකම පිරිසුදු බවේ සංකේතයක්. නිලුම් මල කියලා අදහස් වෙන්නේ මේ ආර්ය ධර්මය. මෙන්න පවිත්‍ර පුජ්‍යලේ පවිත්‍ර ධර්මයක් රැගෙන යන අවසානේ තියෙනවා. විශාල නිලුම් මලක් තියෙනවා. ඒ නිලුම් මල තමයි නිර්වාණ භූමියට මාර්ගයට මේ ඔබ ඇතුල් වන්නේ නිවනට. මේ ඔබේ නිවන් දොරටුවයි කියන එක එලිගනන්න තමයි අර සඳකඩ පහනේ නිර්මාණය කරේ. මේ ඔබගේ නිවන් දොරටුවයි. මේ ඉස්සරහා ඉන්නේ බුදුහාමුදුරුවෝ. මාර්යා ඉන්න දෙපැත්තේ. සහ වාහල් දොරකඩේ දාලා තියෙනවා මාර්යාගේ රූපේ. මෙන්න මාර්යා බහු කරගෙන මෙන්න බුදුහාමුදුරුවෝ දකින්න යනවා. මං හිතන්නේ රහතන් වහන්සේලාගේ අනුදැනුව ඇතුව වගේ වෙන්න ඕනේ. ඒ කාලේ ඒ නිර්මාණ හැම දෙයක්ම කළේ මෙන්න මේවා පහු කරගෙන යනකොට මෙන්න මේ ගතිචර්යා ටිකට ආවත් විහාර මන්දිරේට ගොඩ වෙන පඩියක් ගන්න තිබුණේ ධර්මය. සමහරලාට ඒක දැකලත් කෙනෙකුට ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. ඉතින් අපි මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තියෙන්න ඕන එහෙම දෙයක් තේරුම් ගන්න. අන්න ඇතුළත බුදුහාමුදුරුවෝ නිහඬව වැඩ ඉන්නවා. අර ඔක්කොම බාහිරේ තියෙන්නේ අභ්‍යන්තරයේ අර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඔබත් මේ යන ගමනේ මේ මාර්යා මාර දූවරු මාර සේනා පහු කරගෙන යන්න ඕන. ඇතුළත නැහැනේ. යාරගේ ඇතුළේ නැහැ මේ දේවල්. ඔක්කොම තියෙන පිටින්. ඇතුළට ගියාම උපශාන්තය ඉන්න සරියුත් ආන්දර මොගලන් ආන්දර ඉන්න මිත්‍රාතන් වාසෙලා ටික ඉන්න. එච්චරයි. අර පිට රවුමක් එහෙම හදලා තියෙන ඒ රවුමේ තමයි සමහර වෙලාවට ඒ කතා ටික තියෙන්නේ. විහාර මන්දිරේ පරණ විහාර මන්දිරේ වෙනම බුදු කුටිය ඇතුළේ තියෙන වටේ ඇවිදින්න වෙනම තියෙනවා. එකෙත් පරමාර්ථයක් තියෙනවා බුදු කුටිය. ඊළඟට අපේ කට්ටිය මොකද කරේ? අනිත් චිත්‍ර ටික ඔක්කොම විවෘතව තිබ්බා. බුදුහාමුදුරුව අපිට වෙන්නත් ඕනේ නැහැ. අපිට බුදුහාමුදුරුව වෙන්නත් ඕනේ නැහැ කියලා දැම්ම තිරයක් ඉස්සරහයි. ඒක පහු කාලීන වල අපේ කට්ටිය. අපිට බුදුහාමුදුරුවත් එපා බුදුහාමුදුරුව අපිට තිරයක් දැම්මා. දැන් බලන්න මේ හිඳුනන සර තිරයක් දැල් නැහැනේ. බුදුහාමුදුරන්ට අපිව වෙන්නත් ඕන අපි බුදුහාමුදුරන්ට වෙන්නත් ඕන අපිට බුදුහාමුදුරු වෙන්න ඕන. ඒ වගේ ඒගොල්ලෝ යව බුදුහාමුදුරු ඕනේ බලන්න අපිව කියලා මේ බොහෝ කාලිනව කරපු වැඩ. මොන හේතුවකින් කරද්දන්නේ? සමහර සායනහන්සේ කෙනෙකුත් තමයි ඇයි මෙච්චරම ලස්සන හොඳට බුදු පිළිමයක් හදලා ඇයි මේක වැහෙන රෙද්දක් දාන්නේ කියලා. එහෙනම් ඉතින් මෙච්චර මේක හදන්න නැතුව නිකන් චිත්‍රයක් කියලා රෙද්දක් දැම්ම නයි ඉවරයි. ඒක ලොකු පිළිමයක් නෑ, කිසි වටිනාකමක් නෑ කියන සම්පූර්ණ බෞද්ධයන් හැටියට තියෙන අඳුරුකම් අඥානකම් ආමුදුරුවරු හැටියට තියෙන විශේෂයෙන් ආමුදුරුවන්ට මේ දෙන රාජ්‍ය තන්ත්‍රයෙන් දෙන අධ්‍යාපන රටාව හාමුදුරුවන්ගේ ශාසනයේ විනාශයට දෙන අධ්‍යාපන රටාවක් මිස මේ ශාසනයේ අභිවෘද්ධියට ලබා දෙන අධ්‍යාපන රටාවක් නෙමෙයි. බෞද්ධ භික්ෂුවට ඕන බෞද්ධ අධ්‍යාපනය. මොකද යාගෙන් එන්නේ, මගෙන් එන්නේ, කවුරුවත් මේ ගණන් අහගන්නේ නැහැ. නේද? මගෙන් කෑම උයාගන්න විදිය අහගන්නේ නැහැ. මගෙන් මේ වෙන දෙයක් අහන්න, මගෙන් අහන්නේ ධර්මය. එතකොට ධර්මයේ තියෙන ඕන එක්ෂතුන. ඒ නිසා ඔබටත් මේ නිවන් මාර්ග කොහොමකත් අධ්‍යාපන ශේත්‍රයකින් පදනමකින් කොහොමවත් ලැබෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් කියන දේ ඒ කැපවීමෙන් ඇවිල්ලා අහන්න ඕන, අහලක තේරුම් ගන්න. අකාලිකව සත්‍යයට පත් වෙන අකාලිකව බණ අහන්න ඕන. වචනේ තුල තියෙන අකාලික බව තුලත් ඉන්න ඕන, කාලය තුල තියෙන අකාලික බව තුලත් ඉන්න ඕන. වචනේ තුල තියෙන අකාලික බව දකින්නත් ඕන, මේ කාලය තුල බාහිරය තුල තියෙන අකාලික බව තවන් දකින්නත් ඕන. අවරලෝසු තුල තියෙන අකාලික බවත් දකින්න ඕන. දොළයෙන් පස්සේ කන්න හොඳ නැහැ කියලා දාලා තියෙන කාලිකායට කාලේ ඉන්න කට්ටියට ඒක දාලා තියෙන. අකාලිකායට පස්සෙ යන්නේ නැහැ. එලවන්නේ නැහැනේ. නෝ ටයිම්ලස්. ටයිම් එකක් නැහැ. එයාට රෑ දවල් කියලා වෙනසක් එකක් නැහැ. හැමදෙස්සෙම ආලෝකයෙන් ඉන්නේ අකාලිකයි. ඒකත් දාගත්ත මෝඩ විදිහ මේ පසු කාලිනව දාගත්ත දේවල්. ඉර අවරට ගියාම පිඬු සිඟා වඩින්නේ එපා මහණෙනි කිව්වා. ඉර අවරට කියන්නේ මේ බස්නාහිරේ. මෙතනින් ඉර අවරට යන්නේ මේ උඩ නෙමෙයි, මෙතන මුදුනේ නෙමෙයි. අතන රෑගෙන තැනින් යන්නේ අවරට යන්නේ ඉර. ඒක දැම්ම මුදුනට. උදේ 8ට එකක් කනවා, 11ට තව එකක් කනවා. අර කෑම පැහිලත් නැහැ. එතන ඉඳලා බඩගින්නේ ඉන්න විට බහුවෙන්ද බුදුහාමුදුරන්ට බැන බැන පොඩි හාමුදුරුවෝ. මේ මෝඩ ගතිනේ, මේ මෝඩ ගතිනේ. ඒ ඉරාවරට ගියාම පින්න පාති වඩින්න කවුරු රැට ගෑනවා. හරි නිවන් දකින්න බැරි නිසා නෙමෙයි. පින්න පාති යනකොට ප්‍රශ්න ඇති වෙනවා. රාත්‍රිය යන්න බෑනේ එකක් කරවලේ. සත්තු අරිනවා, ඔරුයි කියලා බය වෙනවා. ඔරුයි කියලා චෝදනා වලට අහු වෙනවා. නේකත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ රැට පින්න පාති වඩින්න කවුරු. අද කාලේ වගේ තිබ්බනම් ග්ලාස් ලිපත් තිබ්බනම් සීතකරණයක් තිබ්බනම් අනිවාර්යෙන් කියනවා මහරණි එන පින්න පාති වඩින්න බා සීතකරණේ දාගෙන කන්න කියලා. බඩගින්න. මොකද බුදුහාමුදුරුවෝ මේ කෑමත් එක්ක ප්‍රශ්නයක් දාලා නිවන් දක්වන්න බෑ. මොකද කෑමෙන් නෙමෙයි නිවන් දකින්නේ නුවණේ. ඔන්නත් නැත්නම් හිතන්නත් බෑනේ ගෑස්ට්‍රික් නැගුත් එහෙම කල්පනා කරන්නත් බෑනේ. ඒ නිසා අනේ අනිච්චන් දුක්ඛේ සංසාරේ නේද? ඉතින් මේ වගේ ඊටාම වෘත සමාදානවල අන්ධභාවයන් වල බෞද්ධු මේ රටේ විශේෂයෙන්ම මේ රටේ නතර වෙලා බෞද්ධ්‍යොත් විනාසයි හාමුදුරුවොත් විනාසයි. සම්පූර්ණ අන්ධයි. මෝඩයන්ගෙන් පිරෙන තබ්බවට පරිවර්තනය වෙලා. සමස්ත ජනගහනය මෝඩයි කියලා තහවුරු වෙනවා. ආම සුළුතරයක් ඉන්නේ මේ රටේ බුද්ධිමන්ත ඥානවන්ත දර්ශනයක් ඇති මිනිස්සු. ආම ස්වල්ප කෙනා. මම හිතන්නේ එක ලක්ෂයක් ඇති වෙනවා වැඩිමන. එතකොට 1 කෝටි 99 ලක්ෂයක් නෝ ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂයක් නෑ මහන්තේ කියන ලක්ෂයක් නෑ කියලා. මකර වැඩිපුරත් එක්ක කිව්වේ. වැඩිපුර දාලා කිව්වේ මම. 10000කට වගේ ගන්නට එන්නේ. එතන ඉඳලා ඉතින් අර ටිකක් සාමාන්‍ය අර බණ අහන්න විතරක් හරියන මට්ටමක ඉන්න කිරිසක් එක්ක මම දාලා කිව්වා ටිකක් ලක්ෂයක් කියලා. පොඩි කිරිසක් ඉන්නේ දර්ශනයටපත් වෙන. ඒ අතරින් කෙනෙක් ඔබ බවට පරිවර්තනය වෙනවා නම් ඒ අතිශයින්ම දුර්ලභයි. බුදු කෙනෙකුට සියක් අවුරුද්දක් ආය මේ උපස්ථාන කළ පින ලබන්න ඔබ ආසනයි. ඔබ ධර්මයේ දකින්න. සියක් අවුරුද්දක් බණ අහන්න ඕනේ එක දිගට. මං හිතන්නේ මාස කීපයක් හෝ අවුරුද්දක් බණ අහුවොත් හොඳ උනන්දුවකින් ශ්‍රද්ධාවකින් විවෘතව ඔබට දකින්න පුළුවන්. ඒක ඉතින් ඉවත් කරගන්න පුළුවන් ඔබේ කෙලෙස් කන්දේ ප්‍රමාණයට තමයි. එක එක්කෙනාගේ කෙලෙස් කන්ද ලොකුයි. එක්කෙනෙකුට රෙදි කිලෝ 100ක් තියෙනවා සෝදන්න. තව කෙනෙකුට රෙදි කිලෝ 50යි තියෙන්නේ. තව කෙනෙකුට රෙදි කිලෝ 25යි තියෙන්නේ. ඈ තව කෙනෙකුට රෙදි කිලෝ 6යි 7යි තියෙන්නේ. එතකොට එක මැෂින් එකේ දාලා ඒක හේදුවා. 100ක් තියෙනවා. වාර ගණනාවක් මේ මිනිස්සයික සෝදන්නේ. ඒ නිසා සංසාරයේ ඉඳලා තමන් ගොඩරහගත්ත කුණු ප්‍රමාණය අනුව කුණු කන්ද අනුව තමයි ඒක සේදෙන්නේ. ඉතින් සමහර අයට කුණු පොඩ්ඩයි තියෙන්නේ. නමුත් එයා සෝදන්නේ නැහැ. එතකොට එයා හැමදාම අර කිලෝ 6 තියාගෙන අතෙන්ට වෙලා ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා කිලෝ 100ක් තියෙනවා. හැබැයි එයා දවසින් දවස එයාගේ කුණු සෝදනවා. එයා යන්නේ නැද්ද? දැන් අපි සමාජයේ ඉන්නවනේ යම් මට්ටමක පෝසත් අය ඉන්න. ඒගොල්ලෝ එච්චරයි පෝසත් මට්ටමේ ඉන්න දියුණු වෙන්න බලන්නේ. නමුත් දුප්පත් මිනිස්සු ඉන්නවා. දිරිවත්, ශක්තිවන්තයි, ක්‍රියාශීලී, නිර්මාණශීලී මිනිස්සු දියුණු වෙන්න බලන. ඒකට අර පෝසත් මිනිස්සු බහු කරන් යන්නේ නැද්ද? බහු කරන් යනවා. අන්න ඒක නිසා කුණු පොඩ්ඩක් තියෙන එකක් නෙමෙයි, ගොඩක් තියෙන එකක් නෙමෙයි ප්‍රශ්නේ. තවන් කුණු හොදනවද කියන එක ප්‍රශ්නේ. හැබැයි පොඩ්ඩක් තියෙන කෙනාට එයා සෝදනොත් අරගොල්ලන්ට වඩා ඉක්මනින් පවිත්‍ර කරගන්න පුළුවන්, පිරිසුදු කරගන්න පුළුවන්. මේ කාරේ මේ අද්භූත ධර්මයක් නේ. මේක ධර්මෙම කියනවා. මේක අද්භූතයි ආශ්චර්යමත්. හිතා ගන්න බෑ මොකද්ද කියන්නේ කියලා. වෙන බණ නම් අපිට තේරෙනවා. මේ බණ තේරෙන්නේ නෑ. එනිසා ඒ තේරුම් ගන්න තේරුම් යන්නේ නැති බව තේරුම් ගැනීම තමයි ධර්මය කියන්නේ. ඇයි මේක තේරුම් යන්නේ නැති කියලා තේරුම් ගන්න එපා? ඇයි අපිට ධර්මය තේරෙන්නේ නැති කියලා තේරුම් ගන්න ඕන? අකාලික දෙයක් ගැන කියද්දි කොහොමද තේරුම් යන්නේ? අවේදීප දෙයක් ගැන කියද්දි කොහොමද තේරුම් යන්නේ? අරූපයක් ගැන කතා කරද්දි කොහොමද තේරුම් යන්නේ? ලෝකෝත්තර දෙයක් ගැන කතා කරද්දි කොහොමද තේරුම් යන්නේ? රූපයක් නොවන, ශබ්දයක් නොවන, ගන්ධයක් නොවන, රසයක් නොවන, ස්පර්ශයක් නොවන දෙයක් ගැන කතා කරනකොට, චේතනාවක් නොවන තැනක් ගැන කතා කරන කොහොමද තේරුම් යන්නේ? තේරුම් ගන්න නෙමෙයි අපි බලන්න ඕන මේ තෝරන්නේ කවුද. අපි තේරුම් ගන්න ඕන තෝරන්නේ කවුද. අන තේරුම් ගන්න ඕන දෙය. තෝරන්නේ කවුද තේරුම් ගන්න. කවුද? තෝරන්නේ කවුද? තේරෙන්නේ කාටද? බලකන විදර්ශනාවක් කරන්න පුළුවන් කාරණා මොකද්ද? තෝරන්නේ කවුද තේරෙන්නේ කාටද? බොහොම අභියෝගාත්මක විදර්ශනාවක් ඒකේ තියෙනවා. අර මනසෙ තිබුණු නැගී හිටින ලොකු කයිවාරු කාර්යය ටික නිශ්ශබ්ද වුණා නේද ඒකේ? ලොකු රස දැම්මම එහෙම තමයි. දැන් සරලව බොහොම කෙලිලොල් ආකාරයේ නරනට ඉන්න එක්කෙනාට ලොකු දහමක් දුන්නාම තත්ගල යා නිහඬ වෙනවා. ඒ නිහඬ වුණාට මදි යාලව මේක තෝරගන්න ඕන. මනසේ එකනේ හරි හරි හරියට මේ අර කියනා වගේ අර මනසේ ඉදිනීම තියෙනවා. ඒකනේ මිනිස්සු අහන්නේ අතව මනසේ අහන්නේ ඔබ දන්නවද මම කවුද කියලා? ඒ මනසේ ගුණ නිකවත් දන්නේ නැහැ කියලා අපිටත් කියන්න තියෙනවා. ඔයි තාම මාත් දන්නේ නැහැ. මං කවුද කියලා නේද? මං කවුද කියලා තාම මාත් දන්නේ නැහැ. හරි එක මිනිස්සෙක්ගෙන් අහුවාම මේ දැක්ක මේ ඔබ කවුද කියලා ඔහු උත්තරයක් දෙනවා මාත් ඒක තමයි හොයන්නේ කියලා. ඒ දහම තුල පවා ඉන්නවා, දහමට යොමු වෙච්චා ඉන්නෝ හරියට නිල මාන්නය, ධන මාන්නය, ඒ මේවා ඇති කරගත්තු මාන උද්දච්චකම් තියෙන කට්ටිය. ඒගොල්ලෝ බනහන්න යන්නේ කොයි වගේ තැන්වලටද? ඒ වගේම නිලයක් තියෙන, ඒ වගේම ප්‍රසිද්ධියක් තියෙන, ඒ වගේම ටීවී එකේ පේන හාමුදුරු කෙනෙකුට වෙන්න ඕන. හරි ලොකුයි සමාජයට මේ හාමුදුරු ටීවී එකේ බණ කියන එක්කෙනෙක්, ගුවන් විදුලියේ බණ කියන එක්කෙනෙක්, දොර මැදලාවේ ඉන්න එක්කෙනෙක් කියලා කිව්වහම නේද? එයා ස්වර්ණ වාහිනී බණ කියන එක්කෙනෙක් කිව්වහම ඒකට තමයි සලකන්නේ. ඒ කියන්නේ මිනිස්සු බණ අහන්නේත් මාන්නේ. කවදා නිවන් දකීද? එච්චරයි ප්‍රශ්නේ. දැන් මේ දේශනාවල් තුළදී තනිකර අපිව අසරණ කරනවානේ. අසරණ වෙන්න වෙන්න තමන්ට දැනෙනවා තමන් මෝඩය කියලා. සමහර අය කැමති නැහැ තමන්ට තමන් මෝඩය කියලා දැනෙනවට. කැමති තමන්ට තමන්ව ලොක්ෙක් කියලා දැනෙනවට. අපි කරන්නේ මෙහෙට ආවහම කොච්චර ඉදිමිලා හිටියත් එයා මෝඩය කළා යවමු. ආන්දරණිය අල්ලගන්න අපි නිකන් මොකක්වත් දන්නේ නැහැ වගේ නේ. කියලා වුණත් කිරිබුට හිතෙන්න පුළුවන්. මොකද එයාගේ දන්න ටිකට මම කතා කරන්නේ, එයාගේ නොදන්න ටිකට. එයා ජීවිතේ නොදන්න පැත්තට යන. එයා අපිට උගන්වන්න එනවා කියලා හිතන්න පුළුවන්. මෝඩයන්ගේ ප්‍රසක්ති වලට වඩා ඥානවන්තයාගේ පොළු පහර වටි කියන්නේ අවතාරය. පිරිසක ඇඳවා ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඉන්නෝ මේ ලංකාවේ අනිත් රටවල ඉන්නෝ මේ අභිධර්මය කියලා පොඩ්ඩක් ඉතින් මොකක් හරි ඔය චිත්ත වීත ටිකක් ඉගෙන ගන්න. මෙන්න මේ මිනිස්සු මාර මිනිස්සු බවට පරිවර්තනය වෙනවා. මොකද අපි අභිධර්මය දන්න මිනිස්ස. මන් දන්නේ අභිධර්මයේ පොළොවේ කොයි කොහොමද තියෙන බුදුහාමුදුරු කිව්වේ නෑනේ. පොළොවේ කියපේක නෙමෙයි කියලා නෙපොතේ තියෙන්නේ නේද? ඒක මේ විජම්බන වේසනාව කරාය තුන් මාසයක් වාසසන මේ මාතෘ දිව්‍ය පුත්‍රයල කිව්වයි කියලා තමයි හිව්වේ. ඇයි එහෙම ලිව්වේ කියලාවත් පොඩි විචක්ෂණ සීලී බුද්ධියක් ඇති කරගන්න බෑ අපේ අයට. මොකද මේ එහෙම කාරණේ ඇයි එහෙම වුනේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ සූත්‍රවල ඕනතරම් ඒ චිත්ත විග්‍රහයන් ටික තියෙනවා. ආයිති වෙනම ඕනේ නැහැ. අරක එහෙනම් මාතෘ දිව්‍ය පුත්‍රයල කිව්වා ඒක අපිට අදාළ නැහැ කියලා නෙමෙයි කියන්නේ. මේ තියෙන සූත්‍ර ධර්මවලම කියවෙන්නා වූ ඒ දේවල් ටික ලස්සනට හැඩගස්සලා ඒක තියෙනවා. නමුත් මිනිස්සු බුදුහාමුදුරන්ට නම් මොනවා වුණේ කාටවත් මේ චිත්තකාරක ස්වභාවයන් ටික පෙන්න ඉන්න නෙමෙයි. බුදුහාමුදුරන්ට උමනා කරන්නේ මේ මිනිස්සයා ඒවල තියෙන ගැටලුවෙන් මේ මිනිස්සයව නිදහස් කරලා නිවන් අවබෝධය ඇති කරගන්න. ඒ නිසා ඔබ හොයන්න ඕන මේ එහෙම මොනවා හරි මේ ගණන් ඉලක්කම් සූත්‍ර ටිකක් නෙමෙයි මතක තියාගන්න ඕන. දැන් බෞද්ධ මෝඩ බෞද්ධයෙක් වුණොත් එහෙම එයා හොයන්නේ බුද්ධාගමේම නිවන. බුද්ධාගමේ නිවන හොයන්නේ මෝඩ බෞද්ධයෙක් වුණොත්. ඊළඟට මෝඩ කතෝලිකයෙක් වුණොත් කතෝලික ආගමේ කියවෙන නිවන හොයනවා. මෝඩ මුස්ලිම් කෙනෙක් වුණොත් මුස්ලිම් ආගමේම කියන ස්වර්ගයේ හෝ නිවන තමයි හොයන්නේ. නමුත් ඥානවන්තයෙක් වුණොත් එයා හොයන්නේ සත්‍ය නිසා. ඒක බුද්ධාගමද අරාගමද මේ ආගමද කියලා නෙමෙයි. අන්න ඒ ඇත්තන්ට තමයි ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ. ඒ නිසා බුද්ධාගමම හොයන මොඩෙක් වෙන්න එපා. මොකද ආගමිකත්වයේ දුර්ලන, ජාතිකත්වයේ දුර්ලන, වාර්ගිකත්වයේ දුර්ලන දර්ශන වේදයක් තමයි සත්‍යවාදීත්වයෙන් ගොඩනැගෙන්නේ. සත්‍ය අවබෝධයෙන් ගොඩනැගෙන්නේ. බුදුහාමුදුරුවෝ කොඩියක් හැදුවේ නැහැ. කොඩිය හැදුවේ පස්සේ නෙමෙයි. ඒ කාලෙම දාන්න තිබ්බ කොඩියක් වල. ඒ කාලෙ කොඩියක් තිබුණා නෑ. බුදුහාමුදුරුවෝ ඒ කාලේ ලාංඡනයක් හැදුවේ නෑ. ලාංඡනයක් හදනවා නම් හදන්න තිබුණේ බුදුහාමුදුරුවෝ මෙන්න අපේ බුද්ධ ආගමේ ලාංඡනය හැදීරේ මේක භාවිත කරන්න කියලා. ඒ කාලේ ධම්මල ලාංඡනයක් හදවද. ලාංඡනයක් හැදුවිත් නෑ. ඒ කාලෙම වුණත් මේක ලියන්න තිබ්බා. ඒ කාලෙත් තිබ්බා අකුරු ලියන ක්‍රමවේද තිබ්බා. නමුත් මේක ලියලා කියන දෙයක් නෙමෙයි මහරනේ. මේක අවබෝධයෙන් අවබෝධය අනික් කෙනාට යන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් අවබෝධය ලබා දෙන්නේ කෝ අවසාන යුග පුරුෂයා නොවි අවබෝධයෙන් අවබෝධය ලබා දෙන්නේ කියලා මතක්. ජීවිතේ විනය හට ගන්නවා. විනය කියන්නේ අපි අගාධයකට වලකට වැටෙන්නේ නැති වෙන්න ජීවිතේ පවත්වාගෙන යන ක්‍රම. ඒක තමයි විනය. වාහනය පදවද්දි විනයක් තියෙනවා. විනය කියන්නේ අනතුරක් වෙන්නේ නැති වෙන වාහනේ පදවීම. සරලම කාරණේ ඉච්චනයි. පාරේ යනකොට විනයක් තියෙනවා. අනතුරක් නොවන ආකාරයෙන් පාරේ යන්න ඕන. දැන් පාර දෙපැත්ත පනලා බලන්න කියලා අපිට ඉස්කෝලෙන් ඉගැන්වෙන්නේ නැති වුණා. ආර පනින්න බලන්නේ පනින්න නැතුවද? යාළ සන් බුද්ධියක් ඇති වෙන්න ඕන. මම මෙහෙම පාර බලන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. එහෙම නැතුව මේක මෙතෙන්ද කිව්වද මෙතෙන්ද කිව්වද මෙතෙන්ද කිව්වද කියලා එහෙම ආරක්ෂා කරන්න ගියොත් මේක මොඩයි. ඒ නිසා රුසියාවේ දිවිනිය තවත් එකක්, ඈ සවුදි අරාබියේ දිවිනිය තවත් එකක්, ලංකාවේ දිවිනිය තවත් එකක්. දැන් රුසියාවට ගියහම ලංකාව වෙලාවෙන් කන්නේ එතකොට රුසියාව වෙලාවෙන් ඒ දවල්ට කනකොට මේ රැට කනු මේ රැට කනකොට එහි ඒ දවල්ට ඒ වගේ වෙන රටවල් තියෙනවා. මම කොහෙද රටකට ගියාපුවාම මම එහෙනම් කෝල් කරලා අපේ මල්ලි මේ හිටිය මල්ලිගෙන් අහන මල්ලි උදේට ගෑවද කියලා. මල්ලි ඉඳන් කල්පනා කරනවලු දවල්ට කාලා මං ඉන්නේ උදේට ගෑවද කියලා. මේ ඉතින් මං කියනවා මේ මෙහෙම දැන් 7යි වෙලා මේ අපි උදේ කෑම ගන්නකම් මං ඉන්නේ ඒකයි මං ඇහුවේ ඔයාත් උදේට කෑවද කියලා නෑ හඳුර මං දවල්ටත් කෑම ගේන්න යන්න ඉන්නේ දැන් ඒ වගේ නේද ඊට පස්සේ දවල්ට දාන කවදාද වෙලාවට ඇහුවාම මිනිස්සු කියනවා මං ඇඳවේ මේ එක කෑම එකක් ගේන්නත් යන්න ඉන්නේ කියලා කියනවා කෑම එකක් කන්න මල ඇස්ටි කියනවා මම මෙහෙ නතර කරලා ගියපු කාස එනිස සම්මුතිය තුල එළඹ ගැනීම මහා පුදුම මේ පරමාර්ථයක් කියලා එක සිටීම තුල කියන මහා අඥානකම. රහතන් වහන්සේගේ සිතෙහි මොකක්වත්ම නැහැ. අර අවිධර්මයේ කියවෙන සියලුම චිත්ත විග්‍රහයන් ටික සියල්ලම පවතින පුතඥනේ හිතේ. රහතන් වහන්සේගේ හිතේ මොකක්වත් නැහැ. මොකද චිත්ත නිරෝධයක් නේ තියෙන්නේ. අය මොනවා මොකක්වත් නැහැ. ඒකකට බුද්ධජන හිතේ ගැලි බැල ටික ඉගෙන ගන්නවට වැඩිය බොහොම වේගවත් බොහොම හොඳයි ඒකත් ඉගෙන ගන්න පුළුවන් නම්. මෙහි මේ සිතෙහි නිරෝධය ඔබ ඉගෙන ගන්න. මම ඒ නිසා සිත ගැන නෙවෙයි මම විග්‍රහ කරන්නේ සිතේ නිරෝධය ගැන. සිතේ නිරෝධය ගැන. ඔබ හඳුනාගෙන ඉන්න මට්ටම හොඳටම ඇති. ඒ හඳුනාගෙන ඉන්න මට්ටමින් ඔබව නිරෝධ කරන්න පුළුවන්. නිදහස් කරන්න පුළුවන්. එකම දේ තමයි Tamanthu උමනාවක් තිබෙන්න ඕන මෙතනින් එහා පැත්තට පණේ. කොතනින් දැන් ඔබ ඉන්නේ මේ නියරේ නම් මේ පැත්තේ නම් මේ පැත්තේ ඉඳලා එහා පැත්තට පණේන Tamanthu උමනාවක් තියෙන්න ඕන. දැන් අපි සරල උදාහරණයක් කියමුකෝ. මේ රට අත්හැරලා ඔබට සිත හදාගන්න කිව්වොත් සදාකාලික වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න ජීවත් වෙන කාලය දක්වාම ඔබට ඒකත් කොච්චර අමාරුද? ආයෙ එන්න නෙමෙයි ආයෙ එන්නම නෙමෙයි රටකට ගිහිල්ලා ජීවත් වෙන්න. ඒකත් ලොකු ප්‍රශ්නයක් නේ. එහෙමනම් ඊටත් වැඩි ප්‍රශ්නයක් තමයි ලෞකිකත්වයේ ලෝකෝත්තරත්වයට පත් වෙන්න හිත හදාගන්න කිව්වහම අනේ දරුවා මතක් වෙනවා කොහොමද යාවදාලේ අනේ මාත්‍ය මතක් වෙනවා අනේ මෝන මතක් වෙනවා එහේ අනේ මගේ අර යාළුවා මතක් වෙනවා ඒ වගේම සිද්ධාන් සිද්ධියකට මුණ දෙනවා අපි මේ අවස්ථාවේදී හිතේට දැනෙනවා හැබැයිම මම හැම දෙයකින්ම ගැලවෙනවා වගේ සමහර අය මෙවලීමකටපත් වෙන්න පුළුවන් සමහර අයට මරණය හා සමාන දෙයක් දැනෙන්න පුළුවන් දුකක් දැනෙන්න පුළුවන් සමහර අය ආපස්සට එනෝ සමහර අය සියල්ල අහිමි වෙන දේවල් මලක් කමක් නැහැ කියන තැනට ඉඳ දෙනවා. දුන්නු ගමන් තමයි මැරෙනවා, මැරිලා ආයි උපදිනවා. අසංකාරික උපදිනවා. එතකොට ඒස අසංකාරිකයි, ඥානෙ අසංකාරිකයි, සිත අසංකාරිකයි. ඊට පස්සේ ආ දන්නවා මේ තුඹසක් ඇතුළේ ජීවත් වෙන්නේ කියලා. මේ තමයි තුඹස. එයා දැන් පුජ්‍යලේ ඇතුළේ ජීවත් වෙනවා කියලා නේ මේ පුජ්‍යලේ නේ ඊළඟට එයා දැනගන්න මේ තුඹස. ඇයි තුඹස කියන්නේ කියන අදහස එන්නේ? තුඹසක් ඇතුළේ ජීවත් වෙනවා කියන එකේ අදහස එන්නේ තුඹස ආදන්නේ ඒ ස්වභාව ධර්මයේ වේ එක එක ඇතුළේ ඒකට ජීවත් වෙන්නේ තලගොයි ආරෙමෙන් නැයි ඊළඟ කට්ටි ජීවත් වෙන්නේ ඊගස්සේ. මේ වෙන්නේ. එතෙන්ට හිත හදන විදර්ශනාව තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම හොයලා බලන්න ඕන. මට ඇත්තෙන්ම අත්හරින්න බැරි දේවල් 10ක් හදන්න කිව්වොත් අංක පිළිවෙලින් මොනවද? අත්හරින්න ඇත්තේ. සමහර වෙලාවල් වලට එක එක් දෙයක කෙනාට බලපාන. දැන් වල බලන රූප නන්දා කියන කෙනාව ගත්තාම එයා රූපේට නෙල්ල තියෙන තමන්ගේම රූපෙට. එහෙම දෙයකට නෙමෙයි. දැන් ඔය මෙහෙදි අවබෝධයටපත් වෙච්ච ගොඩක් අම්මලාගේ එහෙම දකින්න තිබුණු දෙයක් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන දරුවන්ට. සමහර අය කියන දෙනෙක් කියන්නේ නෝනට ඇවිල්ලා. මාත්‍රුවේ හිටියා. අතවාරින් නෝන බොමාරින් ඉතිං ගලවගෙන තියෙන්නේ. එයා වැටෙද දැනගන්න. සමහර නෝනවරුන්ටත් එහෙමයි මහත්යව තමයි ප්‍රබලම ඇලීම. ඒක යාව ගලව ගන්න හරි අමාරු ඉතින්. එයා වැටෙද හිත යොමු කරගන්න දැනගන්න. සමහර අය ටික දෙයක් ඉන්නෝ ඒගොල්ලෝ එන්නේ නැහැ. ධනයට බලයට වගේ ටිකක් ලිච්චයි ඉන්න ඒගොල්ලෝ ඉතින් ධනේ බලයේ පස්සෙම අඳුර අපිට වෙලාවක් නැහැ කියලා ඒගොල්ලන්ගේ වැඩ. ධනේ පස්සෙම ඉතින් දුවගෙන යනවා. ඒක පස්සෙම එක එක දේවල් තියෙනවා. තමන් බලන්න තමන්ට මොනවද අත්හරින්න බැරි කියලා. නේද? ගුවන් යානයක් ගෙන්නේ වුණ එක පාරම මම නිවම් පුරේට යන ඇයට නගින්නේ කියලා සමහර අය ඇත්තෙම ගුව දැන් නම් බෑ හම්බුන. දැන් දැන් මේ යන්න බෑ. අවංකව කිව්වා. කීපයි ඉන්නවද දන්නේ නැද? සමහර අය කිව්ව සූදානම්. ඔක්කොම දාලා. බලන්න ඔබේ හිත මොනතරම් යම් යම් දේවල් වෙලාගෙන තියෙනවද? දෙතෙන්ට අඩියක් තියන්න දෙන්නේ නැතුව තමම මෙන් කරගන්න. දැන් මම පැවිදි වෙන්නත් එහෙමනේ මාස 6ක් හිටුව එක දිගට. ආලෙගන්නේ නැද්ද? කීරෙක හිතනවා. එතකොට මං හිතට හිත ආස දේවල් වල ඔස්සේ යවනවා. හිත යවලා මම කියනවා කෙලවරටම යවනවා හිත. යවුවාම ඔන්න ආදීන වේනෝ සෞත්‍ය ප්‍රතිපලයි. ගාන හැදිලා එනකොට බිඳුවයි. 0 වෙලා එන්නේ. ඒක හරියන්නේ. ඕම හැම ලෞකික ක්ෂේත්‍රවල තියෙනවනේ ඉහළටම යවලා බලනකොට අවසාන බිඳුව. එහෙම හරියට අර අවබෝධයෙන් හරියට තේරුමක් ඇතුව අඩිය තියනවා කියන්නේ ඒකද? හොයලා බලලා ඒක අඩිය තියනවා. ඒ වගේ තමයි. මේ ධර්මයේ ධර්ම කරුණක් Taman ඇත්තටම පිළිගන්නවයි කියලා කියන්නේ නිකන් වචනයක් හැදිර ගන්න එපා ඒක. අවබෝධයෙන්ම ලබා ගන්න. ප්‍රත්‍යක්ෂතාවයක් නැති හැම දෙයක්ම තමන් ඉවත් කළා. හැම දෙයක්ම අපි හොඳින් ප්‍රත්‍යක්ෂතාවයකින් යුක්තව මනසට එකතු කරගන්න. ධර්ම අවබෝධයේදී ඊටත් වැඩි හිතනවා. බාහිර චේන්ජ් ගන්න ධර්ම අවබෝධයට තවත් ගැඹුරින් හිතනවා. ඒක සාංශාරික පරිවර්තනය. හිත ඇතුළෙන්ම යමකට දැඩිව ආසත් භාවයක් තියෙන කිසිම කෙනෙකුට ධර්ම අවබෝධය නම් වෙන්නේ නැහැ. මොනදම දෙයකට වත් හිතේ ඇතිවන්නා වූ ඕනෑම ක්ලේශ තත්වයක් වේවා, බැඳීම් මේ තත්වයක් වේවා, අභිභවායමේ ප්‍රඥා ගුණය මිසක් ධර්මය අවබෝධ කරගන්නේ කවදාවත් සියුම් හෝ යම් දසම ගානකින් හෝ ලෞකිකත්වයට බර හිතක් ධර්මය දකින්නේ. ඒකයි මේ ධර්මයේ දැක්ක කෙනාගේ හිතේ යම් අපිට විශ්වාසයක් තියෙනවා මෙයාගේ කුසලයට තමයි හිත බර කියලා. ඒ නිසානේ අය ආරන්තරේ පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. සතර පායට යන්නේ නැහැ කියන විවරණයක් ලැබෙන්නේ ඒකනේ. ඇත්තම මොන සතුටක්ද දැන් අපිට උමත් එමය අපාවිය නැතුව ජීවත් වෙනවා කියන්නේ. ඔය අනිත් ආගම් වල වුණත් ඉන්න එකේ මම නිකමට අහනවා. බලාම කොහේ යයිද? දන්නේ නැහැ සාදු එක්ක දෙයෝ යවයි දිව්‍ය ලෝකයට නැත්තම් අපාය යවයි කියනවා. දෙහි ඥාන්සේ ඉන්නේ. ඒක හැම කේම තියෙනවනේ. ඉතින් ඒ මිනිස්සුෝ දුප්පත්කමත් එක්ක සරල බුද්ධියකට දෙයෝ අදහන්න හරි ගාතාවක් කියවන්න හරි කෑ ගහන්න හරි මොකක් හරි සරල වචනයක් දීලා කිව්වහම ඉතින් හරිම සරලයිනේ. අපේ දෙයියෝ ශ්‍රේෂ්ඨයි, මේ දෙයියා ඇරෙන්න වෙන දෙයියෙක් නැතෝ කියලා කෑ ගහන්න කියනවා. ඉතින් හරිම සරලයි. බුද්ධියක්, ප්‍රඥාවක්, දර්ශනයක් ඇත්තේම නැත. පල්ම පල්මෝඩයි. ඒ වුණාට අපි මිනිස්සු හිතනවා මේ මිනිහ වෙලාවට ආගම අදහනවා. විලාවට නෙමෙයි, තප්පරින් තප්පරේ ආගම ඇදහුවත් වැඩක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය නම් එතනනේ. මිත්‍යා දෘෂ්ටිය වැඩක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය සියක් අවුරුද්දක් කරනවට වඩා මේ ආර්ය ශ්‍රාවකයෙකුට එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ බුදු පිළිමයකට මල් ටිකක් තියලා වඳින එක කියලා සහ දර්ශනයක් එකකින් ඇති වෙනවා. ඒසාව සමහර ආගමික අය පවා මේ බුදුනුත් වඳින වඳින කියලා හරි හොරි. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අකාලිකත්වය? මොකද්ද අපි අවබෝධ කරගෙන ගන්න අකාලිකත්වය? අවබෝධ කරගත්තහම මොනවද දැනෙන්නේ? කොයි වගේ ස්වરૂපයක්ද අකාලිකත්වය තුළ තියෙන්නේ? බලමු අපි සාකච්ඡා කරලා බලමු ඉක්මනින් මොකද්ද තත්ත්වය කියලා. කියන්න බලන්න කොහොමද මේ අකාලිකයි කියන්නේ? අකාලික කියන වචනේ තේරුම, කාලය කියන වචනේ තේරුම කියන්න බලන්න මොකද්ද කියන්නේ? මොකද්ද කාලය කියන්නේ? ඊළඟට කාලය වර්තමානයේ යොදවලා තියෙනවා. ඔව්. වශයෙන් කියනවා මේ වෙනදි ඉතරම් තියෙනවා. ඊළඟට ගමනක් නැහැ. ඊළඟට කාලය ගමනක් නැහැ. ඊළඟට කාලය ගමනක් තියෙනවා. අකාලිකත්වය තුළ නැහැ. ඊළඟට මෙලුම්ක් මෙලුම් දණ්ඩක් මිනුම. ඊළඟට ඔයා කොපිය නේද දාන්න ගත්තේ? හොඳ වැඩේ නේද, ඉස්කෝලේ කොපි කරලා මුරු දෙලා මේ කොපි ගන්න වෙයි. මොකද අකාලික කියන්නේ? ඇයි අපි මේ කාලික වෙන්නේ? අපි ඒ කාලික වෙන්නේ දැන් මේ මුළු ලෝකෙම මිනිස්සු කාලය කියන එකට කරන නිසා, කාලය තුලට බැසගෙන ඉන්න නිසා අපි ඒකට කියනවා මුළු ලෝකෙම ඉන්නේ මිනින්න මිනින්දෝරු. ලෝකෙම ඉන්නේ මිනින්දෝරු. හැම මිනිස්සෙක මිනින්දෝරුවේ. මොකද හේතුව හැම මිනිස්සෙක මැනගන්නවනේ. මගේ ඉඩම් ප්‍රමාණයෙන් මැනගෙන, මගේ ධනේ ප්‍රමාණයෙන් මැනගෙන, මගේ නිල ප්‍රමාණයෙන් මැනගෙන නේද? ඒ වගේ ඒ වගේ ඒ වගේ හැම කෙනෙක්ම බලාගෙන යනකොට මිනින් දෝරුව. මනින්න අර මිනින් දෝරුව නානුන්ට ගන්නලා දීලා යන එකනේ. මේ මිනින් දෝරුව හැම නෙවෙයි, තමන්ට මැනගන්න ස්වභාවය තියෙනවා. ඔව්, කාලය නැත්තම් උපාදානයක් නැහැ. කාලය තුලින් තමයි අපි හැමදේම මනින්නේ, වර්ගීකරණය කරන්නේ, ප්‍රභේදනය කරන්නේ. විඳින්නෙත් කාලය තුලින්නේ, විඳවන්නෙත් කාලය තුලින්. දුකෙත් ඒකනේ, මනින ස්වභාවය තියෙනවානේ. ගැටලුත් කාලය තුලින්, පිළිතුරුත් කාලය තුලින්. දැන් බලන හාල් මනින එකට තියෙනනේ කාල කියලා. ඒකට කෙලින්ම කියන්නේ කාල කියලා. ඇයි ඒක තියෙන්නේ? ඒකෙන් පුළුවන් ඒ කාල කියන එකෙන් මුං ඇට මනින්නත් පුළුවන්, කයිප ඇට මනින්නත් පුළුවන්, හාල් මනින්නත් පුළුවන්, තල මනින්නත් පුළුවන්, මෙනේරි මනින්නත් පුළුවන්, ඕන දෙයක් මනින්න පුළුවන්, වැලි මනින්නත් පුළුවන්. එතකොට මනින දේ වැදගත් නෑ. මනින ඕනම දෙයකට යොදාගන්නේ මොකද්ද? කාලය. මේ කාලයත් එහෙම තමයි. එතකොට මයින්න දේත් එක ප්‍රශ්නයක් නෑ. එතකොට මෙතෙන්දි කාල කවුද? මම නැමැති කාල ලෝකයේ දේවල් බණිනවා. ගොඩ නගනවා. ඔය මැනීමෙන් තමයි ගත්තේ. දැන් බලන්න තමන් මාත්මයේ කැටියට නෝන කෙනෙක් ගත්තේ මැනලා නෙමෙයිද? පාට මැන්න, ಗುಣධර්ම මැන්න, වත්පෝසත්කම් මැන්න, බරක් මැන්නද මන්දා? ලැප්ලාට බරක් මැල්ලා ගන්න ඇති ටිකක් සීරියස් කියලා. මොකද ඇඳ හදනකොට බාස්ට ගහන්න බෑ බර. ඉතින් ඒ නිසා බරක් මිනිස්සු වයින්නවා. හැමදේම මැනලා තමයි ගත්තේ. යම් බාණ්ඩයක් ගන්නෙත් ඒකයි. මම මැනලා තමයි ගන්නෙ. ඒකෝර මේ ලෝකේ හැමදේම ඉන්මයි. තමා තුළ සතුව තියෙනවා මේ මෙනුම් මෙනුම් දන්ද කාල. මේ කාල විසි කරන්න ඕනේ. ඒ කාල තියාගෙන ඉන්නකම් කාල කන්නියා. කාලෙන් මනින්නා. කාල විසි කරාම අකාල කන්‍යා. අන්න සම කරුණාව. කාල නැන්නේ සම කරුණාම, සම දයාව. සම මෛත්‍රිය. සාමකාමීත්වයක් තියෙනවා. මේ කාල නැත්තා. කාල දිනවල තමයි සාමකාමීත්වය නැත්තේ. ඕ උගත්තු මහාචාර්යවරු හරේ මේ කියලා කට්ටිය ඉන්නා නේද? ඔයගොල්ලෝ මනින්න ගියාම ඊට වඩා අපා. එක පොඩ්ඩක්වත් සම ගියන්නේ නැහැ. එක මොහොතක්වත්. හැමතිස්සෙම එකිනෙකා පරයා යන වචන. මන්නම් කිව්වා යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් එක්ක තර්ක කළා ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. නමුත් ප්‍රයෝජනයක් නැති තැන තර්කයක් ඉදිරිපත් කළා ගන්න දෙයක් නැහැ කියලා දන්නකොට ඒක තේරෙලා. ඉතින් මේ මිනිස්සයා එක දින්න කියලා හිතා ගන්නත් පුළුවන්. මොන හිතාගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද කොහොමත් මේ දිනුවත් මට ඇති වැඩක් වෙන්නේ නැති නිසා. දැන් අපි හිතමු රුපියලකට 10 දෙනෙක් පොර කනවා. මේ මා අත්දැකීමක් වශයෙන් දැක්කම ඊයේ පෙරේදා මේ පොඩි මුදලකට ඒත් පොරේ රුපියල් 500ක් වගේ පොඩි මුදලකට මහා ශබ්ද දාගෙන අරයා දෙන්න බෑ කියනවා. මෙයා ඉල්ලන මේ කලාවේ මේකයි මේකයි කිය ලොකු මං කල්පනා කළා රුපියල් 500කට මෙච්චර කාල කෝලහලයක්. මට ඇත්තට මේ කාලගෝටි නතර කරන්න මට ඇත්තෙම හිතුණා මට තියෙන මේ සම්බෙච්චෙකින් ඉතින් ඇත්තට 500ක් ගිනින් දීලා ඒක නතර කරන්න. මෙච්චර දෙයක් තියෙනවා, මෙච්චර අගයක් තියෙනවාද කියලා. ඒක තමයි ස්වභාවය. නිසා මේ සමාජයේ අගයන් නිසාම තමයි අර සාමකාමීත්වය අහිමි වෙලා තියෙන්නේ. මිනිස්සු එකිනෙකා කහකොට මරාගන්නෙත් මේ අගය නිසා, බිම්මඟල නිසා, මිල මුදලක පොඩි අගයක් නිසා. නිසා ඒ අගයන් මිනිස්සු මහා උද්වේග කර භාවයකට පත් කරලා තියෙනවා. ඒ අගයන් මිනිස්සුම විනාශ කරනවා. මිනිස්සු මේ බාහිර ධනයෙන්ම පෝසත්කම, උගත්කම ඒ වගේ දේවල් ඇති කරගන්න සහ ඒවයින් කටයුතු කරන මහන්සි වීම තුළ විශාල වශයෙන් ඒ මිනුම් දණ්ඩට හසු වෙලා ඒ කාලය නිසා කාලය තුලින්ම මිනිස්සුන් විනාශ කරලා දානවා. අකාලික බවට පත් වුණාම ඇත්තෙන්ම පුළුවන් ජය පරාජය දෙකම අතර දාලා සංසුන්ව වාසය කරන්න. මේ සමාජයේ තියෙන ඔක්කොටම තියෙන ප්‍රශ්නේ මේ කැපී පෙනෙන අවශ්‍යතාවය. තමා සරලම ක්‍රමයක් කියලා දුන්න කැපී පෙනෙන කැමති අයට. මගුල් ගෙදරට යනකොට, මල ගෙදරට යනකොට මොකද කරන්නේ? ඒ මන්නේක් අතේරයි නේ. සියලු දෙනා අතර කැපී පෙනෙන මොකද මෙයා මේ සාරියා කැට්ටයක් ඇඳලා මන්නේ පිටත් දිනනවා කියලා. කියන්නවනේ සරලයිනේ, ওই දහස් ගණන් වේදම් කරලා මාලා දාන්න ඕනේ, සපත්තු දාන්න ඕනේ, එච්චර සාරියක 10000 වදින්න ඕනේ, 50000 වදින්න ඕනේ. සරලයි රුපියල් 250යි මන්නේක් කරන්න ආවා. අද ඊට වඩා කැපිට පේන තව කෙනෙක් ඉන්නවද? කවුරුත් නෑ. මනමාලිටත් වඩා හොඳට මන්නේ අතට ඇති අරන් ගියම කෙනා කැපිල පේන්නේ. එනිසා මනුෂ්‍යයා තුළ තියෙන අවබෝධය බලක් පුළුල් වෙන්න ඕන, දර්ශනේ තාම නිවැරදි වෙන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන. ඒ තුලින් තමයි ඔබේ නිවැරදි ආත්මාභිමානය කියන එක හටගන්නේ. අවබෝධය තුලින් අතහැරියොත් ඔබට සියල්ල ලැබේවි. කුඩා කුඩා දේවල් පවා අල්ලගන්න ගියොත් ඔබට සියල්ල හිමි වේවි. අතහැරියොත් සියල්ල ලැබේවි. අල්ලගත්තොත් සියල්ල හිමි වේවි. ඇත්තටම ධර්ම අවබෝධයෙන් පස්සේ සියල්ල තියෙනවා වගේ දැනෙනවා. පොඩි පොඩි දේවල් විතරක් අල්ලගෙන ඉන්න කාලේ තව කොච්චර දේවල් අඩුපාඩුව තියෙනවද කියලා දැනේ. අතහැරියොත් විතරයි සියල්ල තියෙනවා කියලා දැනෙන්නේ. අල්ලගත්තු ටිකයි අතහැරියොත් මුළු මහත් විශ්වයම තමන්ට විරුද්ධයි. ඒ අල්ලගෙන ඉන්න ටික මොනතරම් පටුද, මොනතරම් පොඩිද කියලා බලන්න. ඒ නිසා මේ ලෝකෝත්තර දර්ශනයකට පත්වීම ලෞකික ජීවිතයේ අධිරාජ්‍යත්වයටත් වඩා වටිනවායි කියලා දහම කියවෙන්නේ. ඒ නිසා අධිරජ කෙනෙක් වෙනවට වඩා දික්කජය කරපු ඔබාමා කෙනෙක් හරි ඔය රජිනක් හරි වෙනවට වැඩිය වටිනවා මේ ධර්ම අවබෝධයෙන් පිළිගැනීම තුළ ඇතිවන ඒ මනස්කාන්ත නිදහස, ඒ මනස්කාන්ත වරප්‍රසාදය, ඒ මානසික ජේෂ්ඨත්වය කොයිම තනතුරකින් වත් ලබා ගන්නට බැහැ. ඒ නිසා ඉතාම අල්ප වටිනාකමක් ඇති දේවල් අතහැර දමන්න, අප්‍රමාණ වටිනාකමක් ඇති ඒ ලෝකෝත්තර මා මහ නිර්වාණ ධාතුවට පිවිසෙන්න, අල්පාශ්වාදය අත්හරින්න මහා ආශ්වාදයකට ඔබ පත් වෙනවා. ඔබේ සිත දන්න ඔබ අල්ලගත්ත දේවල් අයිසි ප්‍රශ්නයක් නෑ. මේක ඇතුලේ තමන්ට තේරෙනවා මෙහෙම කොල්ල ගුලිය වගේ ඇවිල්ලා තියෙනවා. කුටියක් වගේ. යාරේ සමහත් නැක්වා හඳුනේ මගේ ඇල්ල තිබුණේ දරුවා තමයි. බා දරුවන්ගෙත් මේ බාල දරුවා. එයා කුට්ටියක් වගේ මෙතන ඇවිල්ලා තිබුණා. අවසානයේ මට මෙතනින් පිට ගැලවිලා ගියේ එයා තමයි. ඒ අරමුණම තමයි මම නිදහස් වෙන්නේ කියලා. කාලය අත්හැරි එතකොට. ඒකායන අදිෂ්ඨානයේ පිරිසිදු මනසක් ඇති කර ගැනීම සඳහා තමන් මේ අපිරිසිදු මනසත් එක්ක සටන් කරා. එක පිට කෙනෙක් නොවෙන්න පුළුවන්. තමාම වෙන්න පුළුවන්. දැන් මට පිට කෙනෙක් නෙමෙයි ඉතින් අත්හරින්න බැරුව. මා තුලත් මගේ වෙන මොකවත් නෙමෙයි. එහෙම යෞවන මදයක්, එහෙම ඒ රූප මදයක් එහෙම නෙමෙයි තිබුණේ. මොනවද තිබුණේ? වීරය. මහා වීරයවන්ත චරිතය. වීරයවන්ත චරිත නිසා මල් ළඟ තියෙන්නේ මඩ ඕන දෙයක් කරන්න පුළුවන් කියන වීරය. වැඩි උත්සාහයක නේලනෝ එතන එතන පැටලෙනවා. එතන එතන දැනගන්න එතන එතන පැටලෙනවා. ඇයි මට ගැලවෙන්න බැරි? ඇයි මම මෙච්චරක් ධර්මයේ දන්නේ? ඇයි මං ගැලවෙන්නේ නැත්තේ? අර ආශ්‍රවී දැනිලා. ඉතින් මනුවේ කල්යාණ මිත්‍රත්වයේ මට පෙන්වුවාම ඔබේ වීරියේ තමයි ඔබේ ප්‍රශ්න තියෙන්නේ. ඔබ ධර්ම උත්සාහය තුළ තමයි කියලා. මම වීරියත් අතහැරලා බැලුව බලනකොට ඉතින් තමයි දොරටු ඉවර වෙන්නේ. කුදුරා යන එතන සැඟවුණු ආශ්‍රවය දැක්කා. අර ශේෂ ධර්මයක් තියෙනකම් අර මුකුත් අහපු නැති එක්කෙනා තනම තමයි ඉන්නේ. අර හැබැයි පොඩි දෙයක් තියෙන්නේ, සැඟවිලා ඉන්නේ. අර ශේෂයක් තමන්ට මතුවෙච්ච සැනින්ම තමන් දකිනවා. ඒ නිසා තමන්ට පේන ටික තමන් ඉස්සෙල්ලා අත්හරි ගන්න. අත්හරපු කෙනෙක් එහම අපිට මුණ ගැහුනොත් මෙයාට නොපෙන ටික පොඩ්ඩ විතරයි මෙයාට තියෙන්නේ කියලා අන්න අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් පේන ටිකක් තමන්ට දැනදැනම අත්හර ගන්න බැරි දැනගෙ ඉද්දී අපිට නොපෙන ටික අත්හරින එක බැල වැඩන්නේ. ඉස්සෙල්ලා පේන ටික හරියට අත්හරින්. තමන්ට දැනෙන ටික තමන් අත්හරින්. ආදීනව බලන්න. විදර්ශනා කරලා බලන්න. වීරියෙන් අත්හරින්න පුළුවන් දේවල් මේවල් වීරියෙන් අත්හරින්න. පරිහරණයෙන් අත්හරින්න පුළුවන් දේවල් පරිහරණයෙන් අත්හරින්න. ඉවසීමෙන් අත්හරින්න පුළුවන් දේවල් ඒව ඉවසීමෙන් අත්හරින්න. අවසාන ප්‍රතිඵලය අශේෂ ශේෂයක් ඉතිරුවක් නැත. විරාගය ඇලීමක් කිසිවක් ගැටීමක් නැත. නිරෝධ සියල්ලගින්ම නිදහස්. සියල්ලකින්ම නිදහස් වුණාම එයා නිදහස් වුණ බව අත්දන්නේ නැහැ. මම නිදහස් වුණායයිද ප්‍රකාශ කරන්නත් බෑ. මම මාර්ග බල අවබෝධ කරගත්තයි කියලාද ප්‍රකාශ කරන්නත් බෑ. මේක මගේ මාර්ග බලය කියලා කියන්නත් බෑ. අන්න පුජ්‍යලයක් නැති තැනින් අවදි වෙන සත්‍යයක් නැති තැනින් අවදි වෙන අභිමානවත් අවබෝධය, ආශ්චර්යමත් අවබෝධය ඔබට අපට ඇති අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ මහා ප්‍රඥාව, ඒ මහා සිත, ඒ මහා වීර්යය, ඒ මහා බලය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම තෙරුවන් සරණයි.